හොඳමයි සෑම දිනාටම තෙරුවන්. අද 2017 මාර්තු 17 වන සිකුරාදා සවන් සිසිලස ජාත්‍යන්තර දහම් සේවාව මගින් පවත්වන ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමටයි අප සූදානම් වන්නේ. අදත් අප කෙරේ කරුණාවෙන් අපගේ සාකච්ඡාවට පැමිණ දහම් කරුණු අප වෙත බෙදා දෙන මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාට ඉතා ගෞරවයෙන් ඉතා කෘතවේදීව සවනට සිසිලස කලන මිතුරු මිතුරියන් වෙනුවෙන් ඔබතුමාව පිළිගන්නවා. අපි ආරාධනා කර සිටිනවා සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි මැතිතුමනි.
තෙරුවන් සරණයි හැමදෙනාටම. මේ මං හිතුවේ අපි අර ඇයිතන මේ සතියේමද කොහෙද කලින් වැඩසටහනේ සාකච්ඡා කරපු ඒ සූත්‍රයම තවදුරටත් සාකච්ඡා කරන්න. ඒකදී අපි කතා කළේ මේ දීඝනක සූත්‍රය කියන එක. දීඝනක සූත්‍රයේ තියෙන්නේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසපාලි එකේ පරිභාෂක වර්ගයේ කියන එකේ. ඒකේ මුලින් අර මේ දෘෂ්ටි ගැන ගොඩාක් කතා කළා. ඊට පස්සේ අපි අන්තිමට අපිට ගැඹුරට කතා කරන්න කොටසකට ආවේ ඒකේ වේදනා ගැන සඳහන් වෙන තැන. එතන වේදනා ගැන සඳහන් වුණා. මුලින් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන වේදනා ජාති තුන. ඒ කියන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. එතකොට තිස්සෝකෝ ඉමා දිවස්සන වේදනා, සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛා වේදනා. එතකොට වේදනා ජාති තුනක් තියෙනවා. ඒවත් තුන තමයි මේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන්නේ. ඊළඟට ඒ තුන ගැන පොඩි ලක්ෂණ ටිකක් පෙන්වුම් කරනවා. යස්මින් අද්විශේෂන සමයේ සුඛ වේදනං වේදේති. අන යම් කිසි සමයක සුඛ වේදනාවක් විඳින මොහොත ගත්තොත් නේව තස්මින් සමයේ දුක්ඛං වේදනං වේදේති. මේ මොහොතේ දුක්ඛ වේදනාවක් තියෙන්න බෑ. න අදුක්ඛම සුඛං වේදනං වේදේති. ඒ වෙලාවේ අදුක්ඛම සුඛ වේදනාවක් විඳිනවා වෙන්නත් බෑ. සුඛ වේදනාව විඳින වෙලාවේ සුඛං ඒව තස්මින් සමයේ වේදනං වේදේති. ඒ වෙලාවේ සුඛ වේදනාව විඳිනවා විතරයි. අනිජ්ජාති දෙක මේ මොහොතේ තියෙන්න බෑ කියනවා. ඒ වගේම යස්මින් අද්විශේෂන සමයේ දුක්ඛං වේදනං වේදේති. යම් මොහතක දුක් වේදනාවක් විඳිනීද නේව තස්මින් සමයේ සුඛං වේදනං වේදේති. මේ මොහොතේ සුඛ වේදනාවක් විඳිනවා වෙන්න බෑ. නා දුක්ඛම සුඛං වේදනං වේදේති. ඒ වෙලාවේ අදුක්ඛම සුඛ වේදනාවක් විඳිනවා වෙන්නත් බෑ. දුක්ඛං ඒව තස්මින් සමයේ වේදනං වේදේති. ඒ වෙලාවේ දුක්ඛ වේදනාව විඳිනවාමයි. ඒ වගේම අදුක්ඛම සුඛ වේදනාවක් විඳින මොහොතකත් නේව තස්මින් සමයේ සුඛං වේදනං වේදේති. ඒ වෙලාවේ සුඛ වේදනාවක් විඳිනවත් නෙමෙයි නා දුක්ඛං වේදනං වේදේති. දුක්ඛ වේදනාවක් විඳිනවත් නෙවෙයි. මේ වෙලාවේ සිද්ධ වෙන්නේ අදුක්ඛම සුඛං ඒව තස්මින් සමයේ වේදනං වේදේති. අදුක්ඛම සුඛ වේදනාව විඳීමමයි. එතකොට එතනින් පේනවා ওই ಜಾති තුනෙන් එකක් තියෙන මොහොතේදී අනිත් දෙක යෙදෙන්න බෑ කියන එක. ඒ කියන්නේ මේ ಜಾති තුනක් කතා කළාට එක මොහොතක ඒ තුනෙන් එකක් විතරයි විඳිනවා නම් විඳින්නේ. ඒක එක්ක අනිත් ಜಾති දෙක යෙදෙන්න බෑ. ඊළඟට සුඛාපි කෝ අද්විශේෂේන වේදනා. ඒ සුඛ විදිහට ගත්තු වේදනාවක් විඳිනකොට සුඛාපිකෝ අද්විශේෂේන වේදනා අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා. ඒ සුඛ වේදනාව ගැන විස්තර ටිකක් කරනවා. මේක අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒක කය ධම්මයක් වෙලා යන එක, වැය වෙලා යන එකක්, වය ධම්මා විරාග ධම්මා අත අරින්න ඕනේ එකක්, නිරෝධ ධම්මා. නිරෝධ කියන ස්වභාවය කියන්නේ පිහිටන් නැති උපදින් නැති ස්වභාවය. නිරෝධ ධම්ම කියන ලක්ෂණ ටික තියෙනවා. අය එවැගේම දුක්ඛාපිකෝ අග්ගිවෙස්සන වේදනා. අග්ගිවෙස්සන මේ දුක් වේදනාව කියන එකේදී ඒකත් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. කය ධම්මා, වය ධම්මා, විරාග ධම්මා, නිරෝධ ධම්මා. ඒ වගේම අදුක්කම සුඛ කියන වේදනාවත් මේ ලක්ෂණ ටිකමයි. මොනවාද? අනිත්‍ය, සංකත, පටිච්ච සමුප්පන්න, කය ධම්ම, වය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම. ඒවං පස්සං මේ බව දැක්කොත් ඔනෝය ඇත්ත සිද්ධිය දැක්කොත් කවුද? සුතවා අරිය ශ්‍රාවකෝ. සුතවත් අරිය ශ්‍රාවකේ සුඛායපි වේදනාය නිබ්බින්දති, දුක්ඛායපි වේදනාය නිබ්බින්දති, අදුක්කම සුඛායපි වේදනාය නිබ්බින්දති. මේ වේදනා ජාති තුනම නිබ්බිදාව කියන වචනෙන් එන්නේ. සාමාන්‍යයෙන් මම හිතන්නේ අහලා ඇති කලකිරිලා අතාරිනවා වගේ කතාවක් නිබ්බින්දති කියන්නේ. එතකොට මේ වේදනා ජාති තුන ගැනම නිබ්බිදාවක් ඇති වෙනවා කාටද? ශ්‍රුතවත් අරිය ශ්‍රාවකයාට. මනාව වුණොත්ද? අර කියපු කරුණ ටික දැක්කොත්. අර කියපු කරුණ ටික කිව්වේ අනිත්‍ය බව, සංකත බව, පටිච්ච සමුප්පන්න බව, කය ධම්මයක් බව, වය ධම්මයක් බව, විරාග ධම්මයක් බව, නිරෝධ ධම්මයක් බව. අන්නාය ටික දැක්කොත් සිද්ධ වෙන්නේ ඒක කලකිරිලා අතහැරෙනවා. නිබ්බිදන්ති. එතකොට ඒක දුක් වේදනාවටත් එහෙමයි, සුඛ වේදනාවටත් එහෙමයි, අදුක්කම සුඛ වේදනාවටත් එහෙමයි. ඒ තුනම නිබ්බින්දති තත්ත්වයටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුත්‍ර විමුක්තස්මින් විමුක්ත මීති ඥානං හෝති. ତතර මේක අතහැරෙනවා, අල්ලගන්නේ. විමුක්ත, විමුක්ත කියන්නේ විමුක්තිය, නිදහස් වෙනවා. ඒකෙන් මිදෙනවා. මිදිලා නිකන් ඉන්නේ. මිදුනා කියන ඒ නිදහස් වුණා කියන ඥානෙකුත් ඇති වෙනවා. විමුක්තස්මින් විමුක්ත මීති ඥානං හෝති. ඊළඟට සාමාන්‍යයෙන් ග්‍රහතන් වහන්සේගේ උදාන වාක්‍ය කීනා ජාති බුසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං ආපරං ඉත්තත්තායාති පජානාති. එං විමුක්ත චිත්තෝකෝ අග්ගිවේශන භික්ඛූ න කේනචි සංවදති න කේනචි විවදති යං ච ලෝකේ උත්තං තේන ඕහරති අපරාමසන්ති. පරාමාස කියන එකේ විරුද්ධ තත්වයට පත් වෙනවා. එතකොට තවත් කළ යුතු දෙයක් නැහැ. ඒ වගේ මිදුන හිතක් ඇති කෙනෙක් තවත් කෙනෙක් සමග විරුද්ධව කතා නොකරයි. අන්න ඒකත් වැදගත් වෙනවා. මේ මිදුන කෙනාට තව කෙනෙක් එක්ක වාද කරන්න අවශ්‍ය නැහැ. න කේනචි විවදති. න කේනචි සංවදති. යංච ලෝකේ උත්තං තේන වෝ හරති අපරාමසන්ති. මොකද එයා එහෙම වෙන කෙනෙක් එක්ක මේ වාද කරන්න යන්නේ, විරුද්ධව කතා කරන්නේ. ඇයි? ලෝකේ යම් ව්‍යවහාරයක් වේද, ඒ ව්‍යවහාරයෙන් ව්‍යවහාර කරනවා. එතකොට දැන් යංච ලෝකේ උත්තං තේන වෝ හරති. එකනේ දැන් ලෝකයා යම් කිසි මුලාවකින් මේක ව්‍යවහාර කරනවා නම්, ඒ කියන්නේ පාවිච්චි කරනවා නම්, එයා එක්ක තර්ක කරන්න වාද කරන්න යනවා නෙමෙයි. ඉතින් ඒ විදිහටම ඒකත් ව්‍යවහාර කරනවා. හැබැයි එතන තේරුම් ගන්න ඕන මුලා වෙලා නෙවෙයි. ඒ මට්ටමට මනසපත් වෙලා නෙවෙයි. ඒක දැනගන්නේ කොහොමද? අපරාමසන්ති, පරාමාස කරගෙන නෙවෙයි අර ව්‍යවහාර කරන්නේ. ඒක අපිට හිතන්න පුළුවන්. දැන් රහතන් වහන්සේ කෙනෙක් ලෝකයා එක්ක ගනුදෙනු කරද්දී එහෙම ඒගොල්ලෝ හිතන මට්ටමින් ව්‍යවහාර කරනවා. හැබැයි එකෙන් කියන්නේ ඒවා පරාමාස කරගෙන කියලා. ඒවා ඒ විදිහට මුලා වෙලා දෘෂ්ටියෙන් අරගෙන කියන එක එන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ හරි රහතන් වහන්සේ හරි මම මෙහිමයි මට මෙහෙම වුණා මගේ මේවා කියලා කතා කළාට ඒක ලෝකයා එක්ක දනු දෙනුවක් සඳහා ඒ මට්ටමින් ව්‍යවහාර කරනවා මිසක් ඒකෙන් කියන්නේ ඒගොල්ලෝ මේ මමත්වයේ ඉඳන් අස්මිමානයේ ඉඳන් කටයුතු කරනවා කියලා. දැන් එහෙම ඒක තේරුම් ගන්න ඕන කියලා ඒ මට හිතෙන්නේ. ඉතින් අපිට මේ ටික තව දුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. අපි එදත් සාකච්ඡා කළා මෙන්න මේ වේදනා ජාති තුනේ කලකිරෙන්න නම් මේ දකින්න කියන මේ නිබ්බිදාව ඇති වෙන්න නම් දකින්න කියන ලක්ෂණ ටික. ලක්ෂණ ටික තමයි අනිච්ච බව, සංකත බව, පටිච්ච සමුප්පන්න බව, කය ධම්මයක් බව, වය ධම්මයක් බව, විරාග ධම්මයක් බව, නිරෝධ ධම්මයක් බව. එතකොට ඒකත් ඒ විදිහට දකින ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තමයි වේදනාවේ කලකිරෙන්නේ. එයා තමයි වේදනාව අත්හැරලා වේදනාවෙන් මිදෙන්නේ. මේ වේදනාවෙන් මිදින විමුක්තිය ලබා ගන්න විමුක්තිය මිදුණයි කියලා ඥානයක් ඇති කරගන්නේ. අනේ නිසා දැන් මේ විදිහට බලන්නේ කොහොමද මේ දහමට අනුව කියන එක මම හිතන්නේ හුඟක් වැදගත් වෙනවා. මේ වේදනාවෙන් විමුක්ත වෙන්න කෙනෙකුට අවශ්‍ය නම් නැත්නම් මේ නිවන් මාර්ගෙට වැටෙන්න නම් කියන තැන. මේවා ගැන කාට හරි අදහස් තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි බොම්පින් මහාචාර්යතුමනි. ඇත්තටම අපි අද සාකච්ඡාවට ගත්තේ පසුගිය සතියේ පසුගිය සාකච්ඡා විතර කොටස වේදනාව ගැනයි. එතකොට ඔබතුමා පැහැදිලි කරා වේදනාව සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා කියලා වේදනා වශයෙන් කියනවා. මේ වේදනා වලින් එක මොහොතක එක වේලාවක විඳින්නේ එක වේදනාවක් කියලා පැහැදිලි කරා. එතකොට දුක් වේදනා විඳින මොහොතේ සුඛ වේදනාව හෝ අදුක්කම සුඛ වේදනාව නැහැ. දුක් සැප වේදනා විඳින වෙලාවේ දුක් වේදනාව හෝ අදුක්කම සුඛ වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම අදුක්කම සුඛ වේදනා විඳින වෙලාවේ දුක් වේදනා හෝ සුඛ වේදනා වඳින්නේ නැහැ කියලා. එක දෙයක් එක මොහොතකයි යෙදෙන්නේ කියලා. එතකොට ඒ වේදනාව කියන දේ අනිත්‍ය, සංකත, පටිච්ච සමුප්පන්න, වය ධම්ම, කය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම ආදී වශයෙන් පැහැදිලි කරා. ඒ වගේ ඒ ආකාරයට දැනගන්නා වූ සුතවත් ආරිය ශ්‍රාවකයා වේදනාව පිළිබඳ කලකිරিলা අත්හැරෙනවා කියලා. ඒ ටික තමයි ඔබතුමා පැහැදිලි කරලා දුන්නේ. මම දැන් කල්යන්න මිත්‍රින්ගෙන් ඉල්ලා සිටිනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. වැඩිපුර වෙලා ගන්න නැතුව ජයන්ත මහත්මයා ඔබතුමාට පුළුවන් ද සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි. ප්‍රීති මහත්මයා ඔබතුමාට ආරාධනා කරනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා.
තෙරුවන් සරණයි. ඔබගේ මහත්මයාට සමට මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මේ හේතු ප්‍රත්‍යයෙන් ඇතිවීමයි පටිච්චසමුප්පාදයෙන් ඇතිවීමයි යන දෙක සම්බන්ධව පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. මේ හේතු ප්‍රත්‍යයෙන් මේ වේදනා හටගන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න ඇත්තටම අපි හොයන්න ඕන. දැන් මේකේ අර ප්‍රධාන මූලික වචන තුන ගත්තොත් අනිච්ච, සංකත, පටිච්ච සමුප්පන්න කියන තුනේම ඔය හේතුඵල සම්බන්ධය තියෙනවා. මොකද අනිච්ච මේ ආර්ය මාර්ගයට වැටෙන්න නැත්තම් ලෝකෙන් එතර වෙන්න නම් අනිච්ච සංඥාව බුදුරජාණන් වහන්සේ වඩන්න කියලා තියෙන්නේ. කරුණු තුනක් බලන්න කියනවා. මේක මොකද්ද? ඒක හටගත්තේ සමුදේ මොකද්ද? ඒකේ අස්තංගමය මොකද්ද කියන එක. එතකොට අපි වේදනාවට ওই කරුණු තුන දැම්මොත් තමයි වේදනාවේ අනිච්ච සංඥාව වඩනවා වෙන්නේ. මේක පැහැදිලිව අනිච්ච සංඥා සූත්‍රේ පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් මේ වේදනාව මොකද්ද? වේදනාවේ සමුදය මොකද්ද? වේදනාවේ අත්ංගමේ මොකද්ද කියලා කෙනෙක් බැලුවොත් එයාගේ තමයි ඔය කෙලෙස් දුරු වෙන්නේ. ඊළඟට සංකත කියන වචනේ ගත්තොත් එතන සංකත කියනකොට අපි දන්නවා යමක් හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තනම් ඒක සංකත ධර්මයක්. ඒ කියන්නේ මේ ඵලය අපි ගන්නේ සංකත ධර්මයක් විදිහට. මොකද ඒක ඉබේ පහළ වෙන දෙයක් නෙමේ, හේතු ප්‍රත්‍යයන් නිසාම හටගන්න දෙයක්. එතනත් එතකොට ඒ සමුදයක් අඳුරගන්න තියෙනවා. මොනවාද මේවයි හේතු ප්‍රත්‍ය කියලා. ඊළඟට අපිට එන්න වෙනවා මේ පටිච්ච සමුප්පන්න කියන ධර්මතාවයට. පටිච්ච සමුප්පන්න ධර්මතාවය කියනකොට තේරුම් ගන්න ඕන අර පත්‍යා නිරෝධා කියන කරුණු දෙක. පත්‍යා කියද්දි මේ අපි අහලා තියෙනවා පත්‍යා කියන එක සඳහන් වෙන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. එතන ඉමස්ස කියන්නේ හේතුපැත්ත, ඉදං කියන්නේ ඵලය පැත්ත. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඇතිකල්හි මේ වෙනවා, මේ හටගත්තොත් මෙයක් හටගෙන කියන එක. ඊළඟට නිරෝධා පැත්ත බලද්දී ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරුද්ධා ඉදං නිරුජ්ජති කියන ධර්මතාවය. ඒ කියන්නේ හේතු පැත්තයි ඵල පැත්තයි අපි කතා කරනකොට හේතු පැත්ත නැත්තම් හේතුපැත්ත නිරුද්ධ නම් ඵලපැත්තත් නිරුද්ධයි. හේතුපැත්ත නිරුද්ධ වුණොත් එහෙම ඵලපැත්තත් නිරුද්ධ වෙනවා. ඒකට පවතින බෑ කියන ධර්මතාවය. තරන්නේ විදිහට එතන පටිච්ච සමුප්පන්න බවත් අපිට වේදනාව සම්බන්ධව දකින්න වෙනවා. සංකත බවත් වේදනාව සම්බන්ධව දකින්න වෙනවා. අනිච්ච බවත් වේදනාව සම්බන්ධව දකින්න වෙනවා. ඒතර මේ වේදනාව සම්බන්ධව කිව්වහම අපිට අර වේදනා ಜಾති තුනෙන් එකක් ගැනයි මේ කියන්නේ. එක්ක දුක් වේදනාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සුඛ වේදනාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනාව වෙන්න පුළුවන්. එහෙනම් අපි හොයාගන්න ඕන ඔය වේදනාවක් දැනුන වෙලාවට මේකේ සමුදය පැත්ත මොකද්ද? මොනව නිසාද මේක හටගත්තේ කියන එක අඳුරගන්න වෙනවා. දැන් අපිට බොහොම ප්‍රකට වෙන්නේ අපි වේදනාව විදිහට සාමාන්‍යයෙන් සලකන්නේ මේ දුක් වේදනාව පැත්ත. හැබැයි මෙතන මතක තියාගන්න ඕන සුඛ වේදනාවටත් අදුක්කම සුඛ වේදනාවටත් මේ ධර්මතා පොදුයි. එක විදිහටම පොදුයි. ඒක තමන් එක වේදනාවකින් මේ ධර්මතාවයි දැක්කොත් ඊට පස්සේ දක්ෂ වෙන්න ඕන අනිත් වේදනාවලටත් මේ ස්වභාවයම නේද? මේ ලක්ෂණ ටික පොදුයි නේද? අනිත්‍ය සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා කියන ටික. ඒ ටික දකින්න නම් දැන් අපිට වේදනාව කියන එකේ සමුදය හොයාගන්න වෙනවා. ඒ යම්කිසි වේදනාවක් අපි දැන් සාමාන්‍යයෙන් දුක් වේදනාව ප්‍රකට හින්ද අපිට ඒ වගේ දුක් වේදනාවක් දැනෙන වෙලාවක ගැන Tamanta මතක් කරන්න පුළුවන්. දුක් වේදනාව වෙන්නේ සාමාන්‍යයෙන් කායික වේදනා තමයි අපි දුක් වේදනා විදිහට අඳුරගන්නේ. මේ කායික වේදනා කියනකොට ඉතින් Tamanta ඕන උදාහරණයක් Tamanta වේදනාවක් දැනුණ වෙලාවක් හරි නැත්නම් මේ මොහොතේ තියෙන වේදනාවක් බලනවා නම් තමයි ගොඩාක් වටින්නේ. මේ මොහොතේ Tamanta වේදනාව ප්‍රකට වෙන්නේ නැත්නම් කලින් වේදනාවක් කොන්දේ කැක්කුමක් තුනටි අමාරුවක් කොළුවේ කැක්කුමක් අතක කැක්කුමක් මොකක් හරි දැනුණ වෙලාවක් මං හිතන්නේ සිහි කරගන්න පුළුවන් ඇති. එතකොට අන්නේ වේදනාව දැනෙන මොහොතට මේ මොහොතේ ශරීරේ කායික යම් කිසි වේදනාවක් දැනෙනවා නම් ඒකම යොදා ගන්න. එතකොට දැන් අපිට ඒක ගොඩක් වෙලාවට අපි බාරගන්නේ දුක් වේදනාවක් විදිහට. ඒ කියන්නේ වේදනා ජාති තුනෙන් දුක්ඛ පැත්තට. ඒ ඕනම වෙලාවක අපි ওই වේදනා ජාති තුනෙන් ඕන එකක් ඉතින් Tamanta මේ මොහොතේ කායිකව තියෙන වේදනාවක් අරගෙන මේක තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන් මේ ධර්මතාවේ. එතකොට අපි උදාහරණයක් විදිහට අපි ඔළුව රිදෙනවා කියලා ගමු. එතකොට දැන් අපි දැනගත්තා ඔළුව රිදෙනවා මේක දුක්ඛ වේදනාවක්. දැන් ඊළඟ දේ තමයි මේකේ සමුදය හොයා ගන්න ඕන. ඒතර මේකේ සමුදය හොයා ගන්න අපිට විදි කීපයක් තියෙනවා. ඉතින් Tamanට සාමාන්‍යයෙන් වැටහෙන සමුදයෙන් පටන් අරන් අපි දහමත් එක්ක දහමට ගැලපෙන ලෝකෝත්තර දර්ශනය කරා යන්න අවශ්‍ය සමුදේ දක්වා අපේ නුවණ දිනු කරගන්න වෙනවා. දැන් වේදනාවක් දැනුවත් අපි සාමාන්‍යයෙන් ඇයි දැනෙන්නේ ඇහුවොත් මේ ශරීරයේ කොටසක වේදනාවක් දැනෙන්නේ පළවෙනි දේ ඒ කොටස තියෙන්න ඕන. දැන් ඔළුවේ කැක්කුමක් දැනෙන්න නම් ඒ කායිකව ඒ ඔළුව තියෙන්න ඕන. අපේ කැක්කුමක් දැනෙන්න නම් අත තියෙන්න ඕන. ඉතින් අපි බාරගන්නේ ඕක මුලින්ම මගේ ඔළුව රිදෙනවා. මගේ අත රිදෙනවා කියන මට්ටම තමයි සාමාන්‍ය කෙනා ඉන්නේ. එතනින් තමයි පටන් ගන්න ඕනේ. ඒක තමයි ඉති වේදනං කියන්නේ. අනේ මේක තමයි වේදනාව. දැන් බලන්න වේදනාවක් තියෙනවා. ඊළඟට බලන්න ඕන මේක හටගස්සේ කොහොමද? ඒක එක පැත්තෙන් අපිට හේතු සිහි වෙයි. ඒකට අපිට මේ මනුෂ්‍ය ශරීරයක් තියෙන හින්දා තමයි මේ වේදනාව එන්නේ. මනුෂ්‍ය ශරීරයක් තියෙන්නේ. අපි මිනිස්සෙක් වෙලා ඉපදුන හින්දා ඒ ශරීරය හැදෙන්න ආහාර උදව් වුණා, එක එක ಜಾති යහමහම කර්මය උදව් වුණා, නැත්නම් තණ්හාව උදව් වුණා, විද්‍යාව උදව් වුණා. ඕවා ප්‍රත්‍ය වෙලා තමයි මෙහෙම ශරීරයක් ඇති වුනේ. එහෙම නැත්නම් තව විදිහකට කියත හැකි පෙර අතීතයේ අපේ කුසල කර්මයක් හේතු වෙලා ඒක ත්‍රි හේතුක වේවා, දි හේතුක වේවා, මොකක් හරි කුසල කර්මයක් හේතු වෙලා මේ මනුස්ස ජීවිතේ ලැබුණේ. ඒ හින්දා මේ ශරීරයක් ලැබුණා. ඒ ටික නම් බොහොම සතුටෙන් කතා කරන්නේ. ඒ වුණාට ඔය ශරීරය ලැබුණා හින්දා නේද මේ දුක මේ වෙලාවේ විඳින්නේ කියලා අනිත් පැත්තට හිතන්න පුළුවන්. මොකද ඒක අනිවාර්යෙන් හේතු වෙලා තියෙනවා. අපි සමහර විට මේ කයක් නොපිහිටන රාම ලෝකයක වගේ හිටියානම් මෙහෙම මේ ඔළුවේ කැක්කුමක් අතේ කැක්කුමක් එන්න විදිහක් නෑ නේද? එතකොට මේ මනුෂ්‍ය ශරීරයක් තිබුණා හින්දා මෙහෙම වේදනාවක් දැනෙනවා. මේ මනුෂ්‍ය ශරීරේ නොතිබුණා නම් ඔහොම වේදනාවක් දැනෙන්නේ නෑ නේද කියලා අන්න යම් කිසි සමුදයක් දකින්න පුළුවන්. හැබැයි ඒකෙදී අපිට මේ ඔය දැන් ටිකක් නුවණින් බැලුවොත් මේක ලෝකෙට අයිති පැත්තකින් තමයි මේ සමුදය හොයලා තියෙන්නේ. හැබැයි ඒකත් හරියේ එක්තරා විදිහක සමුදයක් යම් කිසි මට්ටමකට මේ සිද්ධ වෙන දේ දකින්න එක. එතකොට අපි ડોක්ටර් කෙනෙක්ගෙන් එහෙම හුවත් කියයි මෙන්න මේ හේතු හින්දා මේ ලෙඩේ හින්දායි ඔහම රිදෙන්නේ. මේක නැති වුණා නම් ඔහම නැහැ කියලා සමහර විට බෙහෙත් ටිකකුත් දෙයි. එහෙම නැත්නම් අපිම මේකෙන් මිදෙන්න විදිහක් හොයාගනි. දැන් මේ අත රිදෙන්නේ අත මෙහෙම තියෙන හින්දා මේ ඉරියව්ව වෙනස් කළා නම් ඕක නැති වෙලා යනවා. කකුල රිදෙන්නේ මේ හින්දා. මේ ඉරියව වෙනස් කළා නම් ඔක නැති වෙලා යනවා කියලා ප්‍රතිකර්මිකුත් හොයාගෙන එතකොට අර තියෙන හේතුව වෙනස් කරනවා. එතකොට අපිට මේ වේදනාවෙන් මිදීමක් තියෙනවා. ඒක ලෝකෙට අයිති ඇත්තක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙනස් කිරීම තුළ කොච්චර කල් අපිට වේදනාවක් නැතුව ඉන්න පුළුවන්ද? එතන අපි වාඩි වෙලා ඉඳලා අමාරු හින්දා කකුල පොඩ්ඩක් දිග අරිනවා වේදනාවයි මෙන්න. කොච්චර වෙලා ওই වේදනාව නැතුව ඉන්න පුළුවන් වේද? ආයේ ඒක ටිකක් වෙලා ඉන්නකොට ඒකෙත් දැනෙන්න ගන්නවා වේදනාව. ආයේ ඉරියව්ව වෙනස් කරන්න වෙනවා. එහෙනම් අපිට නුවණක් එන්න ඕන මේ නියම සමුදය හොයලා ඒක අයින් කළා නෙවෙයි. මේ තාවකාලික විසඳුමක් දුන්නා. එතකොට අපි දෙහෙතක් තරම් ඒ වෙලාවට ඒක සමනය කරගත්තත් සමහර විට පේන් කියලා එකක් වෙන්න පුළුවන්. ඒකෙන් සමනය කළාට මේක తాවකාලික ප්‍රතිකර්මයක් විතරයි. එහෙනම් මේක ආරේ මේකේ අන්තිමට කියන නිබ්බින්දති විමුක්තස්මින් විමුක්තමීති ඥානං හෝති. ඒ කියන්නේ මිදුණා කියන ඥානයක් පහළ වෙන මට්ටමකට මිදීමක් නම් නෙවෙයි මේක తాවකාලික යටපත් කර ගැනීමක් විතරයි. එන ඒ විදිහට බලන එක එතකොට ලෝකෙට අයිති දර්ශනෙට අයිති දෙයක්. සමහර විට මේක කෙනෙකුට හිතන්න පුළුවන් මේ මං කරපු පරණ කර්මයක් හින්දායි මේක ඉන්නේ කියලා ඒ කර්ම පැත්තෙන් හිතලා කර්මඵල විපාක පැත්තෙනුත් හිතන්න පුළුවන් ඒකත් අපි දන්නවා කම්මස්සකතා සම්මාදිට්ඨිය මත ලෝකෙට අයිති විදිහට දකින සමුදයක් එහෙනම් අපි කොහොමද මෙතන දැන් ලෝකෝත්තර දර්ශනය මේකෙන් මිදෙන හැටියට එතර වෙන විදිහට දකින්න සමුදයක් බලන්නේ. එතෙන්දි තමයි අර බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රම ටිකක් අපිට තියෙනවා. ඇත්ත දකින්න ඕන නම් යමක ඇත්ත දකින්න ඕන නම් ස්කන්ධ වශයෙන් දකින්න, ධාතු වශයෙන් දකින්න, ආයතන වශයෙන් දකින්න කියන එක. එහෙනම් අපි දැන් එතන බැලුවොත් මේ වේදනාව තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියන තැනට යන්න වෙනවා. මේ මොහොතේ මේ වේදනාව දැනෙනවා කියලා දැනගත්තේ අපේ ආයතන නිසා. මොකද ආයතන වැඩ කළේ නැත්නම් අපිට ඔක දැනගන්න විදිහක් නැහැ. එහෙමනම් මොන ආයතනද මේකට උදව් වුනේ කියලා නුවණින් විමසන්න ඕන. ඊට දැන් අපේ කායික වේදනාවක් නම් දැනෙන්නේ අනිවාර්යෙන් කාය ආයතනේ වැඩ කරලා කාය ආයතනෙන් ස්පර්ශයක් දැනෙන්න ඕන. ඊළඟට මන ආයතනෙන් ඒක ගැන කල්පනා කරන්න ඕන. ඒතර කාය ආයතනයයි මන ආයතනයයි තමයි එතන උදව් වෙලා තියෙන්නේ. ඒ අනිත් ආයතන මෙතෙන්ට සම්බන්ධ වුණේ නැහැ. චක්ක ආයතනේ, ගහන ආයතනේ වගේ ඒවා සම්බන්ධ වුණේ නැහැ කියලා පේනවා. ඒතකොට මේකට සම්බන්ධ වුණ ආයතන ටික වෙන් කරගන්න. ඒතකොට පේනවා කාය ආයතනයි මන ආයතනයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන මේ ආයතන පිරිසිඳ දකින්න ඕන. ආයතන අඳුරගත්තටමදි ඊළඟට අපි බලන්න ඕන කාය ආයතනෙට කරන්න පුළුවන් මොනවද? කාය ආයතනේ අපිව මුලා කරන්නේ කොහොමද? මන ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද? මන ආයතනේ නිසා අපි මුලා වෙලා තියෙන්නේ කොහොමද කියන අන්නේ දෙපැත්ත අඳුරගන්න වෙනවා. ඒක තමයි ආයතන පිරිසිඳ දකින්නවා කියන්නේ. ඒකට ආයතනයක් පිරිසිඳ දකීමේදී අපිට බලන්න වෙනවා කාය ආයතනේ වැඩ කරන්නේ කොහොමද? අපි සාමාන්‍යයෙන් දන්නවා කාය ආයතනයේට පොට්ටබ්බයක් හමු වෙලා ඔක කාය විඥාණයෙන් දැනගෙන තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා අන්න එහෙම වේදනාවක් හට ගන්නවා. හැබැයි අපි දැන් දැනගත්තේ මේ අතරිදෙනවා ඔළුව රිදෙනවා කියලා ඒ මට්ටමද? එහෙනම් තව ටිකක් එහාට ගිහින්ද ඔබ නුවණින් බලනකොට පේයි කාය ස්පර්ශෙන් දීපු වේදනාව නෙමෙයි මේ දැන් අතරිදෙනවා කොන්ද රිදෙනවා ඔළුව රිදෙනවා කියනකොට අපි විඳින මට්ටම. ඒ මට්ටමට එන්න මන ආයතනෙත් උදව් වෙලා තියෙනවා. කොහොමද මන ආයතනේ උදව් වුනේ? මන ආයතනෙන් මොකද්ද කළේ? දැන් කාය ආයතනෙන් තේරුම් ගන්න කාය ආයතනේ පිරිසිඳ දකින්නවා කියන්නේ කාය ආයතනේ කෘත්‍ය අඳුර ගන්න ඕන. කාය ආයතනෙට පුළුවන් එකම එක දෙයයි කරන්න මොකද්ද? දැනීමක් අරන් දෙන්න. ඒකට පාලියෙන් කියනවා මුත කියන සිද්ධිය. දැන් ඇහැට පුළුවන් දැකීමක් අරන් දෙන්න දිට්ඨ. කනට පුළුවන් ඇසීමක් අරන් දෙන්න ඒක සුත. ඒ වගේ කයට පුළුවන් දැනීම කියන සිද්ධියක් අරන් දෙන්න ඒක යන්නේ මුත කියන ස්වභාවය. දැනීම කියන එකේ රූප මුකුත් තියනවාද? පාටක් හැඩයක් තැනක් අල්ලන්න පුළුවන් ගතියක්. එහෙම සිද්ධියක් නැහැ දැනීම කියන එකේ. කාය ඇතනට පුළුවන් දැනීම දෙන්න විතරයි. එහෙනම් ඊට අමතරව අපි මොනවා හරි දැනගෙන නම් ඒ ටික කාය ඇතනෙන් කරපු වැඩක් වෙන්න බෑ. මන ඇතනෙන් තමයි ඊටු ටික කරලා තියෙන්නේ. මොනවද මන ඇතනෙන් කරලා තියෙන්නේ? මේ දැනෙන ස්වභාවය ගැන කල්පනා කරනවා. කල්පනා කරද්දී එයා උදව් කරගන්න දේවල් තියෙනවා එයාගේ පරණ අත්දැකීම් ටික. ඒ අත්දැකීම් මත තමයි ඔහොම දැනෙන්න නම් මෙන්න මෙතන කියලා ඉස්සෙල්ලම දැනගන්නවා. ඔළුව හරි කකුල හරි අත හරි මේ ශරීරයේ කොටස. කියන්නේ දැන් මනසෙන් දැනගන්නවා කියන්නේ මනසෙන් හදපු දෙයක් මනස දැනගත්තා. දැන් සාමාන්‍යයෙන් අපේ ඔතන සිහිය නුවණ නැති නිසා අපි විශ්වාස කරන්නේ අර මොනවායින් හරි හැදිච්ච කයේ කොටසක් තමයි මේ. ඔළුව හරි අත හරි කකුල හරි කියනකොට අපිට ඒකේ හැඩ සටහනක් පේනවා. ඒක ඇල්ලුවොත් මෙහෙමයි දැනෙන්නේ. ඕක හැදිලා තියෙන හැටි හිතා ගන්න පුළුවන්. මේ සම තියෙනවා, මස් තියෙනවා, නහර තියෙනවා, ඇටකටු තියෙනවා. ඔව් විස්තර ගොඩක් එක්ක තමයි අපිට දැන් මේක එළියේ, එළියේ කියන්නේ හිතට සාපේක්ෂව එළියේ. ඒ කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක් බවට පත් කරලම බාර ගන්න ගතියක් එනවා. එතකොට එහෙම අපේ ශරීරේ කොටසක් හදනවා, ඔළුව හරි අත හරි. ඊළඟට හිත විශ්වාස කරන්නේ අන්න ඒ ඔළුවෙන්, අන්න ඒ අතෙන් ශරීරයට ඇයිති. ඒකෙන් තමයි මේ වේදනාව ආවේ, ඒ වේදනාව තමයි මේ විඳින්නේ. අන්න එහෙම ගන්නකොට තමයි මේක දුක් වේදනාවක් විදිහට අපිට දැනෙන්නේ. මේ ශරීර කොටස දැම්මේ නැත්නම් එච්චර දුරකට ගිහිල්ලා නැහැ. එතකොට බලන්න දැන් මේකේ ආයතන වෙන් කරගහම කාය ආයතනෙන් දැනීමක් දුන්නා, මන ආයතනෙන් ඕක ගැන කල්පනා කළා. කල්පනා කරනකොට හිතෙන් හදන දේ හිත දැනගත්තා. මාන ධම්ම, මනෝ විඥාන කියන ස්වභාවය. එහෙනම් ඒක හිත හදපු දේ හිත දැනගත්තා කියන්නේ රූපයක් නෙවෙයි නේද? කියන්නේ අල්ලන්න පුළුවන් මොනවෙන් හරි හදිච්ච දෙයක් නෙවෙයි නේ හිත දැනගත්තේ. ඒක එහෙමනම් රූපයක් බවට පත් කරලා ඒ රූපේ අපි අල්ලගෙන තියෙනවා, නැත්නම් උපාදාන කරලා තියෙනවා. ඒ රූපේ බැසගෙන තියෙනවා. එතකොට අන්නේ බැසගත්තු පිළිගත්තු රූපයෙන් තමයි මේ වේදනාව දෙන්නේ කියලත් විශ්වාස කරන මට්ටමකට ගෙහින් තියෙනවා. එතකොට මෙතනින් පැහැදිලි වෙනවා මෙන්න මේ වේදනාව මෙන්න මෙතනින් එන වේදනාව කියලා දැනගන්නකොට අපේ ලෝකෙට අහුවෙලා, ලෝකයක් හදලා ඒකට අහුවෙලා එක්ක උනේ අපිට මේ ආයතන ගැන සිහිය නුවණ පිහිටියේ නැති හින්දා. ආයතන ගැන සිහිය නුවණ පිහිටියනම් එතන අවිද්‍යාව යෙදුනේ නැත්තම් අපි දන්නවා මේ මනස දැනගත්තේ මනසෙන් හදපු ටිකක්. ඒවා ශරීරයට අයිති වෙන්න බෑ, බාහිර දෙයකට අයිති වෙන්න බෑ. එහෙම අයිති කියලා බාරගත්තෙම මෝඩකමට, ඇත්ත ඇති හැටි නොදන්නකමට. ඒක මම අර උපමාවක් විදිහට කියන්නේ. දැන් අපිම ශරීරය හදුවා කියන එක අපිට එකපාරට තේරෙන්නේ නෑ. ඒකට උපමාවක් විදිහට අර වතුරට ඉබෙන බල්ලා, වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා වගේ නේද? ඒ කියන්නේ හිතෙන් හදලා හිතෙන් දැනගත්තු බව කියන තැනට සිහිනුවන නැති නිසා නේද? ඒක රූපයක් කරලා, හිතෙන් දැනගත්තු දේ එළියේ තියෙන රූපයක් කරලා ඒක උපාදාන කළේ, නැත්නම් බාරගත්තේ, ඒක දැසගත්තේ, ඒක දැඩිව පිළිගත්තේ. අන්න ඒ වගේ දෙයක් අපිට වෙලා නේද මේ ආයතන මුලාව නිසා. ඔන්න ඔතනින් අඳුරගන්න පුළුවන් දැන් තව සමුදයක්, ඉස්සෙල්ලා කියපු සමුදයට වඩා වෙනස් පැත්තක්. මේ මෙතෙන්දි නුවණ එයි. එහෙනම් මේ සමුදය තියෙනකන් තමයි ඔය විදිහේ සුඛ හරි දුක්ඛ හරි වේදනාව තියෙන්නේ. මේ සමුදය යෙදුන්නේ නැත්නම් ඕක හටගන්න බෑ. ඒ කියන්නේ අතේ ඍදුමක්, කොළු ඍදුමක් කියලා දෙයක් හටගන්න බෑ. හටගත්තනම් හටගන්නේ අර කාය ස්පර්ශයෙන් දීපු යම්කිසි දැනීමක් විතරයි. මුත කියන ස්වභාවය විතරයි. ඒ මුත කියන එකට වඩා ගොඩාක් දේවල් අපි එකතු කරලා නේද ඔක ගැන කල්පනා කරන්න ගිහිල්ලා. එහෙනම් මේ මුත කියන එකට වඩා වැඩිපුර දාපු ඔක්කොම අපි හිතෙන් හදලා එකතු කරපුවා. ඒවා තමයි මේ මුත කියන සිද්ධියට අයිති නෑ, ලෝකෙට අයිති වෙලා තියෙන්නේ ඒවා ටික. ওই ටිකට තමයි බුදුරජාණන් වහන්සේ කිචියෙන් කිව්වොත් දුක කියන්නේ මෙන්න මේකයි. මොකද ওই ටිකේ තියෙනවා ටිකක් නුවණින් කල්පනා කරලා බැලුවොත් රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. ඔය සේරම හටගෙන නේද මේ මට්ටමට එනකොට, ලෝකෙට අහු වෙන මට්ටමට එනකොට. එහෙනම් මේ සකස් වුණේ පංච උපාදානස්කන්ධේ නේද? ඔකට නේද බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දුකයි කියලා කිව්වේ. සංකිට වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. එහෙනම් මේ දැන් අඳුරගන්නේ ඒ දුක හටගන්න සමුදේ නේද? මේ සමුදේ තියෙනකන් ඕක තියෙනවා. ඔය සමුදේ දුරු වුණ දවසට ඕක හටගනීද? එහෙනම් හටගන්න බැහැ කියලා නුවණකුත් තෙයි. එතකොට අත්තංගමය කියන එකත් තෙයි. වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව සමුදේ මොකද්ද? වේදනාවේ අත්තංගමය මොකද්ද? එක පැත්තකින් පේනවා. අනිත් පැත්තෙන් මේක සංකත ධර්මයක්මයි කියලා පේනවා. මේ ඉබේ හටගත්තු දෙයක් නෙමෙයි, හේතුප්‍රත්‍යයන් නිසාම හටගත්තු දෙයක් කියලා පේනවා. තුන්වෙනිව පේනවා මේකේ පටිච්ච සමුප්පන්න බව. මේ සමුදේ තියෙන කම් මේක තියෙනවා. මේ සමුදේ යෙදෙන්නේ නැත්නම් මෙහෙම දෙයක් හටගන්නේවත් කතා කරන්නවත් බැහැ. නිරෝධයි කියන එක. එතෙන්දී එතකොට පටිච්ච සමුප්පන්න ස්වභාවය දකින්න පුළුවන්. ඔන්න ඔය විදිහට මේ සමුදේ දැක්කොත් තේයි මේ ධර්මතා සේරම මෙතන යෙදෙන බව අවබෝධ වුණා කියලා. මේවයි මොනවා හරි පැහැදිලි නැත්නම් ආය අහන්න මම තව විස්තර කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා. මේ අපිට ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා අහන්න, පැහැදිලි කරගන්න. වේදනාවේ සහ විඳීමේ වෙනස කුමක්ද කියලා. ආස්වාදයේ සම්බන්ධ වෙන්නේ වේදනාවටද විඳීමටද කියලා. ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කර ගැනීම අවශ්‍යයි. තෙරුවන් සරණයි. ඔබතුමාට එතුමා විසන්දි වුණා දලුවත්ත මහත්මයා.
එතකන් මේ ප්‍රශ්නේ අපි චිත්‍රා මහත්මිය ඩොම් කරමු නේද?
ඔව්, චිත්‍රාජ මහත්මිය ඔබතුමිය ගෞරවයෙන් පිළිගන්නවා. අපි ප්‍රශ්නේ ඇහෙන්නේ නැති කියලා හිතනවා. වේදනාව සහ විඳීමේ වෙනස කුමක්ද? ආස්වාදයේ සම්බන්ධ වෙන්නේ වේදනාවටද විඳීමටද?
හොඳයි. ඇත්තටම වේදනාව කියන පාලි වචනය අපි ඉතාම හොඳින් තේරුම් ගන්න ඕන. මොකද ඒ වචනයම සිංහල භාෂාවෙත් තියෙනවනේ. වේදනාවයි විඳීමයි කියන එක පාලි වචනය වේදනාව. සිංහලෙන් අපි වේදනාව කියන වෙනම වචනයක් තියෙනවා. විඳීම කියන වෙනමක් කියනවා. ඒකත් වේදනාවක් විඳිනවා කියලා කියනවා. ඉතින් පාලි වචන ඇත්තටම කොග්ගලගේ මහත්මිය තවදුරටත් විස්තර කළදී මේ වේදනාව කියන එක වින්දනය කියන එක. මොකද පාලි භාෂාවෙන් තථාගතයන් වහන්සේ විස්තර කරලා තියෙන වේදනාව දුක, සුඛ, අදුක්ඛ, මසුඛ කියලා තුනකට බෙදෙනවානේ. ඒ වින්දනය තුන් ආකාරයකට අපිට දැනෙනවා. මම හිතන්නේ ආස්වාදය කියන එක වින්දනය කියන එකෙන් ඒ ඔය වචනවල තේරුම් වල ප්‍රශ්නයක් තියෙන්නේ. සිදුවෙන සිදුවීම දකින්නවනම් අන්න එතන තමයි ධර්මය දැක්කවෙන්නේ. එතන තමයි අර තථාගතයන් වහන්සේ කියපු කාය ධම්මයක් වය ධම්මයක් කියලා කියන්නේ. වැය වෙන වේදනාවක්, ක්ෂය වෙන වේදනාවක් කියනවට වැඩිය එතනේ ධම්ම කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. අර සියල්ලෙන් වෙන් වෙලා ඒදී අත්දකින මොහොතට ගිහිල්ලා තේරුම් ගන්න කියන එක කියලා දැනට තේරුම් අරන් තියෙන්නේ. ඉතින් ඒ ගැන සම්මුතියේ ඒ දේවල් සිදුවෙන හැටි කොග්ලිගේ මහත්මයා ඉතාම හොඳින් තේරුම් කරා. අර වචන දෙකක් සංකත පටිච්ච සමුප්පන්න කියන ඒ සංකත කියනකොටම තථාගත වචනේ මතක් වෙන්න ඕනේ අපිට. යමක් සංකත කියනවා නම් ඒකේ ලක්ෂණ තුනක් තියෙනවා. තීනමානි භික්කවේ සංකතානි ආදි වශයෙන් කියන තැන උපතක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, නැතිවීමක් තියෙනවා. ඒ අතර තුර පැවැත්මක් තියෙනවා. ඔය තුන තියෙනවා නම් යම් තැනක ඒ කියන්නේ ඒකේ සංකත ලක්ෂණේ තමයි ඒ සංකතයක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් අපි එතන හිතුවොතින් හේතුන් නිසා හටගත්තා කියනකොට මොනවද හේතු? චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඤ්ඤාණං. ඇහත් රූපයක් නිසයි විඤ්ඤාණ. එහෙමනම් මේ දැකීම සිදුවෙන සමුදය කියලා අපි දකින්න ඕනේ. ඇහත් රූපයක් එකතු වෙලා එතනට යොමු වුණු සිතක් නැති වුණා නම් මේ හටගන්නේ නැහැ. ඒ එකක් හරි අයින් වුණ ගමන් මේක නැති වෙනවා. නමුත් සාමාන්‍ය ජීවිතේ අපිට වෙලා තියෙන මොකද්ද කියලා මේ මොහොතක අපි බැලුවොත් ඇතිවීම දකින්නවා වුණාට නැතිවීම දකින්නේ නැහැ. ඇති වුණු දෙයක් එක්ක තරංග ගහගෙන යනු නිසා මේ ධර්මතාවය ඇති වුණා නැති වුණා කියන එක දකින්නේ නැහැ. සාමාන්‍ය භාෂාවෙන් මම කියන්නේ මොකද මේ දේවල් අපි කතා කරාට ඒදී සිද්ධවෙන වෙලාවේ නුවණින් දැක්කේ නැත්තම් සිහියෙන් ඉඳලා නුවණින් දැක්කේ නැත්තම් ප්‍රතිසම්පජඤ්ඤය කියලා කියන ඒ සිහියෙන් නුවණින් දැකපු දේ හරි විදිහට මානසිකාර කරේ නැත්තම් යෝනිසෝ මානසිකාරය. අපි කරන්නේ මොකද ලෝකෙට අහු වෙලා ඒ ඇතිවීමත් එක්ක අපිට අවශ්‍ය විදිහට අපේ පරණ ඒ දැකපු දේවල් එක්ක එකතු කරගෙන ඒකට කැමැත්ත අකමැත්ත හදාගෙන කැමති නම් ඒකත් එක්ක ඒක ලබා ගැනීම ආශාවෙන් වැඩ කරනවා, අකමැති නම් ඒක එපා කියලා ප්‍රතික්ෂේප කරන විදිහට වැඩ කරනවා. ඒ සියල්ල ප්‍රතිඵල වශයෙන් එන්නේ අර පටන් ගත්ත තැන නොදැක්ක නිසායි. ඒ සංකත ලක්ෂණය. ඊළඟට පටිච්ච සමුප්පන්න කියනකොට කොකරගේ මාත්‍යා ලක්ෂණයට ඒක තීරුම් කරා, මේක තියෙන නිසා මේක වුණා, මේක තිබුණ නැත්නම් මේක වෙන්නේ නැහැ, මේක නැත්තම් මේක නැහැ. ඒ අදිවසේ පටිච්ච සමුප්පන්න බව දකිනවා. ඒක ඒ වගේම පටිච්ච සමුප්පාදය එතනින් අපිට අවබෝධ වෙන්න ඕනේ. මොකද වේදනාව ඇති වෙන්න හේතුවක් තියෙනවා, ඒක ස්පර්ශය නිසායි කියන එක. ඒ ස්පර්ශය ඇති වුණේ කොතනද කියන එක අපි දැක්කද කියන එක. එහෙමනම් ස්පර්ශයට හේතු වුණේ මොනවාද? පස්සපච්චය වේදනා, ඒක උදින් තියෙන පුරුක තමයි සලායතන පච්චය පස්සෝ. එතකොට එතන අපිට තේරෙනවා මේ සලායතන වලින් චක්කු ඇහැ කියන එකයි මේ පෙන්වන්න උදව් වෙන්නේ. එතකොට ඒ ආදී වශයෙන් සලායතන කොහොමද නාම රූප නිසායි. ඒ නාම රූප කියන එක නොදකපු නිසා තමයි සලායතන කියන දෙයක් ඇති වෙන්නේ අපිට. මේ හටගත්තේ නාම රූප කියන දේ තේරුම් ගන්න අපි ඒ දැකීම නැති නිසා තමයි සලායතන කියලා බාරගත්තේ. ඒක නිසා තමයි ස්පර්ශයක් ඇති වෙන්නේ. මේ කියන දේවල්ම ගොග්ගගේ මහත්මයා වෙන වචන වලින් කිව්වා, තවත් වචන වලින් කියමක් පමණයි කරන්නේ. ඉතින් ඒ আদি වශයෙන් ඉදිරියට ඉදිරියට පටිච්ච සමුප්පාදයේ දිගේ යනකොට මේ සියල්ල පටන් ගත්ත තැන මෝඩකම අවිද්‍යාව නිසා සිදුවුණු හැටි තමන් තුළින්ම දකින්න ගත්ත දවසකට එතකොට අපේ තේරුම් ගන්න අපි වෙනදා දැකීමක් දැනීමක් ඇහිමක් නම් කොහොමද ඒවා පටන් ගත්තේ කියලා හිතුවද ඒක එහෙම නැත්නම් අපි මම මගේ කරගෙන ඒකත් එක්ක නැටුවද කියන එක ගැන තමයි අපි තේරුම් ගන්න ඕනේ. මේ සියල්ල සිදුවීමට ඒ සිදුවෙන අවස්ථාවේ සතියෙන් ඉන්න ඕනේ. ඒ සිදුවෙන අවස්ථාව දැක්කේ නැත්නම් අපි මුලින්ම කරන්නේ ප්‍රතිවේක්ෂා කළා යමක් ඉගෙන ගන්නවා. ඇත්තටම මෙන්න මේ විදිය වින්දනයක් මත මේ දැන් ටිකට කලින් ඇති වුණා. මේක වින්දනයක්, මේක සැප විඳීමක්. මෙහෙමනම් මේක මේ වින්දනයට හේතුනේ මොකක්ද? කොහොමද මේක පටන් ගත්තේ? ආදි වශයෙන් තමන්ගෙම ප්‍රශ්න කරලා ඒ දේවල් වල මුලට ගිහිල්ලා දැකීම ඉතාමත්ම අවශ්‍යයි. ඒකට එකම හේතුව කියලා කියන්න පුළුවන් තථාගතයන් වහන්සේ අවබෝධ කර ධර්මය යථා භූත ඥානය. ඇත්ත ඇති සැටියෙන් දැක්කා. මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙන තැන මේ මම කියලා පුද්ගලයෙක්ව මෙන්න මේ විදිහට දැකලා තියෙනවා. මෙන්න මේ නිසා මේ දුක හටගත්තේ. යම් කිසි කෙනෙක් මේ විදිහට නොහිතනවා නම් මේ දුක මේ විදිහට හටගන්න එකක් නෑ කියන එක තේරුම් ගත්තාම ක්‍රමක්‍රමයෙන් මේ විදිහටම දකින්න පුරුදු කරනකොට ඒක එක කාලයක් යනකොට ඒක තමන්ගේ ඉන්ද්‍රියක් බවට පත් වෙලා බලයක් බවට පත් වෙලා සාමාන්‍ය ජීවිතේ බවට පත් වෙනකොට මේ විදිහට දේවල් දකින් ජීවත් වෙනකොට ඇති වෙන තත්ත්වය මොකද්ද? ප්‍රීතිය ඇති වෙන සහැල්ලුකම ඇති වෙන මේ සියල්ල සිද්ධ වෙන්නේ ඇත්තටම මනස තුල. ඉතින් ඒ සියල්ල මනස තුල සිද්ධ වෙනවා කියන එක තමා විසින්ම දැකිය යුතු දෙයක් කියන එක තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම පින් කිදාගේ ලක්ෂ මහත්මිය. අපි නැවතත් ඔගලගේ මැතිතුමාට යමු. මහත්මයා අපිට ප්‍රශ්නයක් අහන වෙලාවේ ඔබතුමා විසන් දුන්නේ වේදනාව සහ විඳීමේ වෙනස කුමක්ද? ආස්වාදයේ සම්බන්ධ වන්නේ වේදනාවටද විඳීමටද කියලා. ඇත්තටම මම වචන වශයෙන් මම නිකන් හිතුවා භාෂාව වශයෙන් වේදනාව කියලා කිව්වහම දුක්ඛ සුඛ දුක්ඛ දුක්ඛම කියන ඒවට පොදු වේදන නාමපදයක් වගේ මට තේරුනේ. විඳීම කියලා කිව්වහම ඒක ක්‍රියාපදයක් විඳීමක් වගේ. ඒ විදිහට ආශාදයේ කියන එක විඳීමක් කියලා මට හිතුනේ. ඒක හරිද? එහෙම නැත්නම් ඔබතුමාට ඒ ගැන හරියට පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ ඇත්තටම මම මේකට උත්තරයක් දුන්නා බලනකොට මම විසන්දිලා ඉඳන් කියලා තියෙන එක මම දැනගත්තේ දැන් ආපහු මම උත්සාහ කරන්නම්. දැන් මේ මෙතන මතක තියාගන්න මේ වචනේ තේරුම මේකයි කියලා කියන්න නෙමෙයි මම උත්සාහ කරන්නේ. මොකද ඒක තවත් දැනුමක් විතරක් වෙනවා. ඒ වචනේට Taman ගැනති විදිහට තේරුමක් දාගන්න මම මේකෙන් මතු කරගන්න ඕන අර්ථය පැත්තෙන් මම කතා කරන්නේ. මෙතන පැහැදිලිවම ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඔය සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන මට්ටම. ඕක තමයි අපි සාමාන්‍ය සම්මතයේදී නම් වේදනාවක් කියලා කියන්නේ. වේදනාව කිව්වට වඩා අර ඔබතුමිය කිව්වා වගේ මේ 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 වචන තුනටම, ඒ කියන්නේ දුක් වේදනා ස්වභාවය විතරක් නෙමෙයි. ඒ වේදනා කියන එකෙන් අදහස් වෙනවා ඇත්තටම සුඛ වේදනාවක් අයිති. එතකොට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ ಜಾති තුනම පොදුවේ තමයි ලෝකෙට අයිති මට්ටමකින් තමයි මේ වේදනාව කියන්නේ. ගොඩක් ඕලාරික මට්ටමකින්. ඒ කියන්නේ අපිට මේක වර්ග වෙලාමයි අපි වේදනාව ගැන දැනගන්නකොට. ඒක තමයි සාමාන්‍ය ලෝකයා ඉන්න මට්ටම. ඒ ඉන්න මට්ටමේ ඉඳන් අපි වේදනාවේ යථාභූත ස්වභාවය නැත්තම් පවතින ඇත්ත දකින්න ක්‍රමය තමයි මෙතන මේ සූත්‍රය පැහැදිලි වෙන්නේ. ඒකට ඔන්න ඔය වේදනාවකින් පටන් අරන් ඕක සුඛ වේවා දුක්ඛ වේවා දුක්ඛම සුඛ වේවා ඒකේ දකින්න මෙන්න මේ ලක්ෂණ ටික. අනිත්‍ය ස්වභාවය, සංකත බව, පටිච්ච සමුප්පන්න බව, ඒ වගේ ඔය කියන වචන කය ධම්ම, වාය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම. එහෙම දකින්න සුතවත් ආර්ය ශ්‍රාවකයාට මොකද වෙන්නේ? මේ කියන මට්ටමින් මිදෙනවා. විමුක්ත වෙනවා. මිදෙනවා විතරක් නෙමෙයි මිදුණා කියලා ඥානිකුත් පහළ වෙනවා කියලා මේ සූත්‍රේ බොහොම පැහැදිලිව තියෙනවා. එතකොට වේදනාවේ වර්ග දෙකක් අපිට අඳුරගන්න පුළුවන්. මේ මුලා වෙලා ඉන්න මට්ටමේදී විඳින එක තමයි අපි සාමාන්‍ය වේදනාව කියන්නේ. ඒකේ ಜಾති තුනක් තියෙනවා. සුඛ වේවා, දුක්ඛ වේවා, දුක්ඛම සුඛ වේවා කියලායි ඕනම එකක්. ඒක මුලාවක මට්ටමක්. වේදනාවේ ඇත්ත දැක්කහම එන විඳින මට්ටමක් තියෙනවා. ඒ මට්ටම මේ විදිහට වර්ග වෙලා නැහැ. ඒක තමයි මම දකින්නේ. දැන් මේ උදාහරණයක් විදිහට මේ කාය ආයතනෙ ගත්තොත් කාය ආයතනෙන් මූලිකව එන දැනීම් ස්වභාවය. ඒක මම තවත් වචනයක් දානවා. දැනීම කියන අනේ ඒ දැනෙන ගතිය. දැනෙන ගතිය කියන්නේ රිදෙනවා නෙමෙයි. හොඳයි කියනා නෙමෙයි. යම් කිසි නිකන් දැනෙන මොකද්දෝ ගතියක්. ඒක තාම වර්ග වෙලා නැහැ. මේ මේ සැපද්ද දුකද්ද කියලා වර්ග වෙන ගතියක් නෙමෙයි. මොකද්දෝ දැනෙන ස්වභාවයක්. ඒ දැනෙන ස්වභාවයට තමයි මේ මුත කියලා කියන්නේ. ඒකට කාය ආයතනෙන් දෙන්න පුළුවන් මුත කියන සංඥාවක් විතරයි. මුත කියන එකේ වර්ග කරන මට්ටමට තාමපත් වෙලා නැහැ. ඒකේ පවතින ඇත්ත. හැබැයි අපි ඉන්න මට්ටම නෙවෙයි. අපි සාමාන්‍ය ලෝකයා ඉන්න මට්ටම කියන්නේ මේ මුත කියන ස්වභාවය ගැන කල්පනා කරලා. එහෙම නැත්නම් මේ මන ආයතනෙන් දාන ටිකක් එකතු කරලා. කාය ආයතනෙට දාන ටික එකතු කරලා. අන්න ඒක ඇත්තයි කියලා පිළිගත් මට්ටමක තමයි ලෝකයා ඉන්නේ. එතකොට තමයි ඔය වේදනා මට්ටමට මේකපත් වෙන්නේ. අපි පිළිගන්න වේදනා මට්ටම. ඉතින් මම මේ ආයෙ මතක් කරන මේ වචනවල තේරුම් අල්ලගෙන යනවට වඩා මේක මම අදහස් කරන්න හදන අර්ථය තේරුම් ගන්න. එතකොට මේ ලෝකයාගේ මට්ටමට එනකොට තමයි මෙහෙම වර්ග වෙලා තියෙන්නේ. ඒ වර්ග කරන මට්ටමෙන් මිදෙන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ කියන ධර්ම කරුණු ටික දැක්කුත්. මොනවාද? වේදනාවේ අනිත්‍ය බව, සංකත බව, පටිච්ච සමුප්පන්න බව. මෙතන වැදගත්ම වෙන්නේ පටිච්ච සමුප්පන්න බව. මොකද මෙහෙම දුක්ඛ වේදනාවක් වෙන සමුදේ යෙදෙනකන් දුක්ඛ වේදනාව තියෙනවා. ඒ සමුදේ යෙදුන් නැත්තම් දුක්ඛ වේදනාව කියලා දෙයක් උපදින්න බෑ කියන එක. දැන් මෙතන තේරුම් ගන්න අර දුක්ඛ වේදනාව හටගෙන නැති වුණා කියන එකට වඩා වෙනස් අදහසක් මම කියන්නේ. ඒ දුක්ඛ වේදනාව හටගෙන නම් ඒ මොහොතේ ඒකට සමුදයක් කියදිලා. මේ සමුදේ යෙදුන හින්දායි ඕක හටගත්තේ. මේ සමුදේ යෙදුන් නැත්තම් මොහොම දෙයක් උපදින්න බෑ. ඒ නිරෝධයි කියන මට්ටම නූපදීන ගතිය. නූපදීන ගතිය කියන්නේ නැති වුණා කියන එක නෙවෙයි. ඒකත් මම මේ එක පැහැදිලිව තේරුම් ගන්න කියලා මතක් කරනවා. ඒක තේරෙන්නේ නැත්නම් ආයෙ ආයෙ අහන්න. මොකද ඔතනම තමයි විමසන්න ඕන පටිච්ච සමුප්පන්න බව දකින්න නම්. ඒතර මේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං අහෝති කියන එක තෙතෙන්දි තමයි අපිට මේකේ සමුදය හරියට අඳුරගත්තද කියන එක, මේ ලෝකෙන් එතෙර වෙන දර්ශනයට යන්න අවශ්‍ය සමුදය දැක්කද කියන එක වැදගත් වෙන්නේ. ඉතින් ඒ මුත කියන මට්ටමයි සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියන මට්ටමයි ඥාති දෙකක්. රෝක කැමැති වචනයක් දාගන්න ওই දෙකේ ඥාති දෙකක් කියන එක තමයි මට සඳහන් කරන්න තියෙන. ඉතින් මෙතන ධර්ම මාර්ගයේ පෙන්වන්නේ අර සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියන මට්ටමට වර්ග කරන්නේ නැතුව ඒවයින් මිදීමේ හැකියාවක් තියනවා ප්‍රඥාවෙන් මේක දැකීම තුල. ඒ සඳහා යම්කිසි මාර්ගයක් බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කරුණු තුල පෙන්වලා දෙනවා කියන එක තමයි මට අදහස් වෙන්නේ. ඒක පැහැදිලි නැත්නම් තව ප්‍රශ්න කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තටම මහත්මයාණනි, මට ටිකක් පැහැදිලි කරගන්න ඕනේ වේදනාව කියන එක. මම එකක් තමයි හුඟක් වේදනාව ගැන අහලා නැහැ, අඩුයි. අනිත් එක තමයි මට මේ හිතට එන ප්‍රශ්නේ මේක විසඳ ගන්න ඕනේ කියන හැඟීමෙන් අහන්නේ ධර්මචන්දෙන්. දැන් මහත්මයා අපි හිතමු යම්කිසි කෙනෙකුට ඇත්තටම කොන්දේ අමාරුවක් තියෙනවා. කොන්ද අපි හිතමු කොන්දේ මැද හරිය රිදෙනවා කියලා, මේ කොහේ හරි ලම්බර් ස්පයින් හරි කොහේ හරි තැනක රිදෙනවා. එතකොට රිදෙනවා, කකුල දිගේ කැක්කුම යනවා කියනවා, ඇවිදින්න බෑ, හිත ගන්න බෑ කියනවා. එතකොට ගිහිල්ලා පරීක්ෂා කරාම දොස්තර මහත්තයා කියනවා අහවල් ලිගමන්ට් එක කැඩිලා අහවල් ඩිස්ක් එක පැනලා මෙතන මේ නම්බරෙත් කියනවා L1 L2 කියනවා, ඩිස්ක් එක පැනලා කියනවා, ඒ වගේ නම් දෙනවා ස්පොන්ඩිලෝසිස් ඒ වගේ කියලා. එතකොට එතන ස්පෙસિෆික් පොයින්ට් එකක් තියෙනවා, ඩැමේජ් එකක් තියෙනවා. නමුත් ඒ මිනිස්යාටත් එතනත් රිදෙනවා, ඇල්ලුවාම රිදෙනවා. එතකොට අන්න එතකොට ඒ කොහොමද ඒ වේදනාව එතන දැන් ඇඟේ දැන් අනිත් ඇඟවල රිදෙන්නේ නැහැ, එතන රිදෙනවා. එතකොට කොහොමද ඒ වේදනාව පැහැදිලි කරන්නේ කියලා පොඩ්ඩක් කරුණාවෙන් කියලා දෙන්න මහත්මයා, තෙරුවන් සරණයි.
හොඳයි, මේ ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. මොකද ඔය මට්ටමේ තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ මේ ශරීරේ තියෙන ඔකේ එක එක තැන්වල එක එක වේදනා දැනෙනවා කියන එක. හැබැයි මතක තියාගන්න අපි ඉන්න මට්ටම අනුව අපිට දැනෙන ස්වභාවයක් ඕක කියන එක. තව විදිහට කිව්වොත් මේ කාම ලෝකෙට අයිති ස්වභාවයක්. ඒතන අපිට එකපාරටම පේන්නේ නැහැ මේක අපි මේ හදාගත්තු කයක මෙහෙම තියනවා කියලා. අපිට හිතෙන්නේ මේ තියෙන කයේ මෙහෙම දැනෙනවා. මොකද ඒකනේ අපි අත්විඳින්නේ. ඉතින් මේකෙදි මට උදාහරණ ගොඩක් දෙන්න පුළුවන්. ඇත්තටම මේක තේරුම් ගන්න එකක් තමයි මේ මට හම්බ වුණා මේ අවුරුදු 10කට 15කට විතර ඉස්සර මෙල්බර්න් වල හිටිය මට උනන් අවශ්‍ය නමත් සඳහන් කරන්න පුළුවන්. බොහොම ප්‍රසිද්ධ කෙනෙක් වැටිලා ඩිස්ක් හතරක් ඩිස්ප්ලේස් වෙලා කොන්දේ, ඒකේ දෙකක් ඩොක්ටර්ස්ලා හදලා තිබුණා ඔපරේට් කරලා. හැබැයි ඉතුරු දෙක ටූ රිස්කි කියලා 50-50 චාන්ස් එකක් තියෙන්නේ, වැරදුනොත් පැරලයිස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒගොල්ලෝ ඔපරේට් කරන්නේ නැහැ කියලා. ඉතින් මෙයාට දෙන්න තියෙන පේන් කිලර්ස් ඔක්කොම ජාති දීලා තිබුණා. ඊළඟට මෙයන්ට පිටට හයි කරන්න මොකද්ද පොඩි උපකරණයක් දීලා තිබුණා. ඒක වයිබ්‍රේට් වෙනවා. ඒක මේ සාක්කුවේ දාගෙන හිටියා. ඒකෙන් පුළුවන් වයිබ්‍රේට් වෙන ෆ්‍රීකවන්සි එක අඩු වැඩි කරන්න. ඒ වේදනාව වැඩි වෙනකොට මෙයා ෆ්‍රීකවන්සි එක වැඩි කරනවා. ඒකට ඒ තුලින් අරකේ සහනයක් ලබා ගන්න. ඉතින් ඔහොම අවස්ථාවක මට මුණ ගැහිලා පස්සේ මම ඒකට අපේ වෙන දේවල් ටිකක් කරලා ඊළඟට මෙයාට භාවනාව කියා දුන්නා. ඊට පස්සේ එයාට පුළුවන් වුණා අර පේන් කිලර්ස් නැතුව තමන්ගේ සාමාන්‍ය ජීවිතයට ඇවිල්ලා මේ සාමාන්‍ය විදිහට ඉන්න මට්ටමකට ආව, නැගිට ගන්නවත් බැරුව හිටිය කෙනා. ඒක එක උදාහරණයක්. ඊළඟට ගිය සතියේත් අපි උදාහරණයක් පෙන්නවා මෙතන ඉන්න මහත්මයෙක්ගෙම. තව එක්කෙනෙක් හිටියා මගේ ඒත් මෙල්බන් වල හිටිය චයිනීස් ප්‍රොෆෙසර් කෙනෙක්. එයා මගෙන් හොඳට විදර්ශනාව අහගෙන එයා පුරුදු පුහුණු කළා, නිකන් අහුව නෙවෙයි. එයා මේ දවසක් මට හම්බ වෙලා කිව්වා එයා දතක් ගලවන්න ගිහිල්ලා ඩොක්ටර්ට කියලා තියෙන අර මුකුත් ඉන්ජෙක් කරන්න නැතුව තියෙන විදිහට ගලවන්න කියලා. ඒ ගලවන දිහා මෙයා බලා ඉඳලා තියෙනවා. ඉතින් මෙයා මට පස්සේ කිව්වේ සිද්ධ වුණ සිද්ධිය. ඉතින් මෙයාට ඒ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් වෙලා තිබුණා. ඩොක්ටර් පුදුම වෙලා කොහොමද මෙහෙම හිටියේ කියලා. ඔයිට ඔය වගේ සිද්ධි තියෙනවා. මේවා අත්දකින්න පුළුවන් දේවල්, ප්‍රායෝගික දේවල්. හැබැයි විදර්ශනය බොහොම දුරකට ප්‍රගුණ කරගත්තු කෙනෙකුට අත්දකින්න පුළුවන් දේවල්. ඉතින් ඒකෙන් මම මේ උදාහරණ කීපයක් කිව්වේ. දැනට අපි මේක කයේම රිදෙනවා කිව්වට ඇත්ත ඇති හැටි ඕක නෙවෙයි. ඔය විදිහට තමයි අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මොකද ඒක තමයි මේ කාම ලෝකේ ස්වභාවය. අපි ඉපදිලා තියෙන්නේත් එහෙම, විශ්වාස කරන්නේත් එහෙම, පිළිගන්නේත් එහෙම. හැබැයි Taman නුවණකින් මේ විදර්ශනය කරගෙන ගියොත් ඒක විශේෂයෙන් මේ කය ගැන විදර්ශනය කරන හැටි මම පෙන්නලා තියෙනවා. මේ කොටස තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියන එක ආයතන සම්බන්ධ කරලා බලන්න. දැන් මෙතෙන් දිස්සම් කිව්වා මේ කාය ආයතනෙන් දැනුණ දෙයක් දැනීම ගැන මන ආයතනෙන් කල්පනා කරලා නේද ඔය කොන්ද රිදෙනවා කියන මට්ටමට ආවේ. දැන් මන ආයතනෙන් කල්පනා කරනකොට තමයි ওই රිදෙන්නේ කොතනද, එතන හැදී මොකද්ද, ඕක හැදිලා තියෙන්නේ මොන වර්ගයේද, කොන්දට අයිති විස්තර ටික එන්නේ කල්පනා කිරීම තුළ. අර දැනීම තුළ, ඇත්තටම එන කාය ආයතනෙන් එන දැනීම තුළ ওই විස්තර එකක්වත් නැහැ. එතන තියෙන්නේ දැනෙන දැනීම මාත්‍රයක් පමණයි. ඒකට තමයි මුත කියන්නේ. දැන් අපිට එතන සාමාන්‍ය ජීවිතේ එතන අඳුර ගන්න හරිය අමාරුයි. මේක බොහොම සිහියෙන් වනින් බලා හිටියේ නැත්තම්. එතකොට මේ බලා ඉඳීම තුළ පේනවා ඇත්තටම දැනෙන දැනීමේ පවතින ඇත්තකුත් තියෙනවා. ඕකට අපි මනසෙන් එකතු කරන ගොඩක් දේවල් තියෙනවා. ඒකේ අපිට මේ අවස්ථාවේදී අඳුර ගන්න පුළුවන් දෙයක් තමයි ඔය කොන්ද කියන එක දැනීමට අයිති නැහැ. කොන්ද කියන එක දැනීම ගැන කල්පනා කරන්න ගිහිල්ලාම මේ හිතෙන් දාපු දෙයක්. ඒකට පෙරසුරත් උදව් වෙලා තියෙනවා. එතකොට අන්නේ හිතෙන් හදපු එක හිත දැනගෙන එතන සිහිනුවන නැතිකමට අපි ෆිසිකලි තියෙන මොනවයින් හරි හදෙච්ච කොන්දක් බවට පත් කරලා ඒකෙ ඍතුම තමයි මේ දැනෙන්නේ කියන මට්ටමටත් ගිහිල්ලා තමයි අපි ඔය කොන්දරි දෙනවා කියන මට්ටමට එන්නේ. ඒ කියන්නේ ගොඩක් දුර ගිහිල්ලා නෑ, මේ කියන්නේ ලෝකෙට අහුවෙලා. හැබැයි මේක ටික ටික සිහිනුවන පිහිටනකොට මේ ආයතන සම්බන්ධ ආයතන පිරිසිඳ දකින්න විදියට සිහිනුවන පිහිටනකොට අන්න අර කියපු අර වචන දෙකේ වෙනසක් තියෙන්නේ ඔතන. දැන් කොන්දරි දෙනවා නැත්නම් කොන්දට සනීපයක් තියෙනවා කියනකොට ඒ රූපෙට සම්බන්ධ කරාම අපිට සුඛ දුක්ඛ එහෙම නැත්නම් ඔක එච්චර ගණන් ගන්න ඒ දෙකටම දාන්න ඕනේ නැති මට්ටමක් කියන දුක්ඛම අසුඛ මට්ටම තියෙන්නේ. එතකොට අර ෆිසිකලි කයට සම්බන්ධ කරලා ඕකෙන් එන දැනීම තමයි මේක කියනකොට තමයි ඔය වර්ග කික වෙන කාය ආයතනයේ තියෙන දැනීම ඒක ඔය වර්ග කිරීමකට යන්නේ නැහැ. මොකද ඒක දැනෙනවා විතරයි. ඒකේ හැඩයක් වර්ණයක් අල්ලන්න පුළුවන් ගතියක් තැනක් මොකක්වත් නැහැ. දැනීම විතරයි. ඒ දැනීම කියන එක තමයි ඔය මුත කියන වචනේ මං හිතන්නේ අර ඉස්සෙල්ලා අහපු වචන දෙකත් ඔය දෙක මැද කියලා මට හිතෙනවා. ඉතින් ඒක මේ වචනේ මේකයි කියලා කියනවට වඩා මේ අදහස තේරුම් ගත්තොත් මෙන්න මෙහෙම අවස්ථා දෙකක් තියෙනවා. මේ වේදනාවේ පවතින ඇත්තක් තියෙනවා. වේදනාව අපි බාර ගන්නකොට වෙනස් වෙලා අපි එකතු කරපු මට්ටම් ටිකක් තියෙනවා. ඔන්න ඔය අපි එකතු කරලා විඳින මට්ටමට තමයි අපි සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම සුඛ වේදනා කියන්නේ. ඒ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ ඒ වේදනාවල තියෙන මෙන්න මේ දහමේ පෙන්වන ලක්ෂණ ටික දැකලා නැති කමමයි. මේක මේ සමුදයක් හින්දා හටගත්තා, මේ සමුදේ නැත්තම් මෙහෙම දෙයක් උපදින්නේ නැහැ කියන ධර්මතාවේ දැකලා නැති කම තමයි අපි මේකමයි පවතින ඇත්ත කියලා ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රශ්න එන්නේ දැන් මේක අපි කොහොම හිතුවත් ওই ෆිසිකලි කයේ තියෙන වේදනාව තියනව නේද කියන ප්‍රශ්නෙටනේ අන්තිමට යන්නේ. ඉතින් ඒ ප්‍රශ්නෙට යන්නේ මතක තියාගන්න කයක් බාරගත්තු කෙනාමයි. හැබැයි කයේ ඇත්ත රූපේ ශරීරයේ තියෙන අජත්ත රූපේ ඇත්ත පවතින ඇත්ත දැක්කනම් කායනුපස්සනාව වඩලා ඒකෙත් සමුදය වය කියන පැත්ත දැකපු කෙනාට ওই ප්‍රශ්නේ ඊට වඩා වෙනස් විදිහකට එන්නේ කියුවනම් ඇති වන් හිතන්නේ. පැහැදිලි වුණත් දන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා. බොහොම පිං මම තවදුරටත් හිතලා බලන්න ඕනේ කියන. ඊළඟ මම ඒක විදර්ශනාවට ගන්න. බොහොම පිං. මම කල්යාණ මිත්‍රින්ට ආරාධනා කරනවා ඉදිරිපත් වෙන්න කියලා ප්‍රශ්න වලින් හරි අදහස් වලින් හරි සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. කාල වේලාව ගිහිල්ලා තියෙන්නේ ගොඩක්. වසන්ත මහත්මයා ඔබතුමාට යොමු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. හොඳයි. ප්‍රීති මහත්මයා සම්බන්ධයි.
ප්‍රීති මහත්මයා ප්‍රශ්න කරන්න නේද?
ඔව් ප්‍රීති මහත්මයා.
ඒතරුවන් සරණයි කොග්‍රගේ මහත්මයා. ඊට හොඳට පැහැදිලි කරා මට ඔබතුමා කිව්ව දෙයින් පොඩි ප්‍රශ්නයක් මතු වුණා. දැන් ඔබතුමා කිව්වා මේ කියන්නේ වේදනාව ගැන දැන ගැනීම කියන්නේ හරියටම දැනගන්න නම් ඒතොර කය සම්බන්ධවත් දැනීම මුලින්ම ප්‍රගුණ කර තිබුණොත් හොඳයි කියලා. ඒතොර මට මේ හිතුණා මේ සතර සතිපට්ඨානේ ඒකද මේ කායानुපස්සනාව මුලින්ම දීලා වේදනානුපස්සනාව දේනුවට තියෙන්නේ. එතකොට ඒ ක්‍රමයට ප්‍රගුණ කිරීමම ඒකෙන් මෙනෙහි වෙනවාද කියලත් මට ප්‍රශ්නයක් නැමුණ ඔබතුමාගේ අදහසක් දැනගන්න කැමතියි. පෙරුවන් සරණයි.
ඔව් ඇත්තටම මම නම් ඒක දැඩිව විශ්වාස කරනවා. අපි කායानुපස්සනාව හොඳටම වඩන්න ඕන මේ රූපයේ පිරිසිදු දකින්න තාක් කල්. එතකන් එතනින් එහා ඒවා කියන්නේ වඩන්න එපා කියන එක නෙමෙයි. කයෙන් නැත්නම් රූපයෙන් මිදෙන්නේ නැතුව වේදනාව හරියට තේරුම් ගන්න අමාරුයි කොච්චර කළත්. මොකද අපි අමතක කරන්න හොඳ නැහැ අපි ඉන්නේ කාම ලෝකේ. කාම ලෝකේ කියන්නේ මේ ආයතන වලින් ඇහැට රූප ඇහැට අහුවෙන රූප තියෙනවා, කනට අහුවෙන ශබ්ද තියෙනවා, නාසයට ගන්ධය තියෙනවා, දිවට රස තියෙනවා, මේ කයට ගන්න ස්පර්ශ තියෙනවා, මේවා මේ ලෝකේ තියෙනවා කියලා බාර ගන්න මට්ටමමයි කාම ලෝකය කියන්නේ. එතකොට ඒ බාර ගන්නේ මොනවද? ඔය ටික තමයි ඇත්තටම රූප කියලා කියන්නේ. කියන්නේ දැන් අපි රූපස්කන්ධයට දාන්නේ ඇහැයි රූපයයි. රූපස්කන්ධයට දාන්නේ කනයි ශබ්දයයි. නාසයයි ගන්ධයයි දිවයි රසයි කයයි පොට්ටබ්බයයි. ඉතින් ඔය ටික තමයි රූපය. එතකොට ඕක අපි දැඩිව බාරගෙන ඕකේ බැසගෙන ඕක උපාදාන කරලා තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි කාම ලෝකයේ ස්වභාවය. දැන් ඕකේ පවතින ඇත්ත දකින්න ක්‍රමයක් තමයි මේ කායනුපස්සනා විදිහට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ. ඒ දීලා තියෙන්නේ මේ මුලාවේ ඉන්න නිසා. එතකොට මේ කායනුපස්සනාව හොඳට වැඩිම තුලින් තමයි රූපය පිරිසිඳ දකින්න පුළුවන්. ඒ තුලින් ඒකෙන් එතර වෙනකොට ඒ කියන්නේ ඒව ඇසුරු නොකරන මට්ටමකට එන්න සම්නාචකින්චි ලෝකේ උපාරියති මට්ටමකට එන්න ඒ කායනුපස්සනාව අනිවාර්යෙන් වැඩෙන්න ඕන. එහෙම වැඩුණොත් තමයි මේක මට හිතන විදිහට නම් මේ ඔබතුමා කියපු එකට මම 100%ක් එකඟ වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ ඇයි මේකේ සතිපට්ඨානේ පිළිවෙලක් දුන්නේ? කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එහෙම කිව්වට මේ කාටවත් කෙනෙක් වේදනානුපස්සනා වඩනවා නම් ඒක එපා කියන්න නෙවෙයි. හැබැයි වේදනානුපස්සනා වඩනකොට කායනුපස්සනාව ටිකක් වඩන්න උත්සාහ කළොත් වටිනවා කියලා මට පෞද්ගලිකව හිතෙනවා. ඒක දහමටත් එකඟයි වගේ පේන නිසා අපි මේ රූපය පිරිසිඳ දැකලා නැති හින්දාමයි අපිට මේ වේදනාව ගැන ප්‍රශ්න ටික තියෙන්නේ. දැන් මේ මේ අහපු ප්‍රශ්නයි දීපු උත්තරවලිනුත් ඒක පේනවා ඇති. මේ ශරීරය කියන රූපයේ පවතින ඇත්ත යථාභූත ස්වභාවයේ දැකලා නැතුව අපි වේදනාව ගැන හොයන්න ගියාට ආයේ එතන අර පැටලෙනවා. මේක මේ කයෙන් එන වේදනාවක් නේ. කයින් එන වේදනාව තියෙන්නේ කය ගැන මුලාව තියෙන කෙනාට. ඉතින් ඒක දැන් මේක විදර්ශනය කරන්න නැතුව තර්ක කළාට ඔකට උත්තර දෙන්නත් බෑ. මොකද අර වගේ ප්‍රශ්න එනවා. මේ අත පිච්චුනහම රිදෙන්නේ නැද්ද? නැත්නම් ඔය වගේ එක එක මේ ප්‍රශ්න එනවා. ඉතින් මේ ප්‍රශ්න වලට අර අපිට ලෝකෙට අයිතිමත්තමෙන් තර්ක කරලා නම් උත්තර හොයන්න බෑ. හැබැයි මේ ශරීරේ උපදින හැටි සමුදයයි නිරෝධයයි දකින්න අනිච්ච සංඥාව සංකත බව පටිච්ච සමුප්පන්න බව දකින්න උත්සාහ කළොත් ටිකක් හරි වඩපු කෙනාට මේ කියන එක දලවබෝධයක් හරි ගන්න පහසු වෙනවා වගේ එකක් තමයි මේක තියෙන්නේ. කියන්නේ ගොඩාක් ප්‍රායෝගික පැත්තක් මේ කියන්නේ කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඔබලගේ මහත්මයා. මහත්මයේ ප්‍රශ්නයක් අහන්න හදනවාද රළුවත්ත මහත්මයා?
ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද?
හොඳයි අහන්න.
සර්වස්තර මාතෘකාවන එක්ක ගොඩේ මහත්මයෙන් මට දැනගන්න කැමතියි මේ ප්‍රශ්නය. දැන් අපි අද වේදනාව ගැන කතා කළේ. එතකොට දැන් ඔය ආනාපාන සති භාවනාව වඩන මේ අවස්ථරේ මේ උපාසරයාගේ ඉස්සර ඇති වෙන්නේ මොත කියන එකෙන් ආස්වාස් ප්‍රස්වාස් කියන දිහා බලන් ඉන්නකොට එතකොට ඒ මුත කියන එකෙන් ඉතින්නේ එක විලීමක් විතරයි. එතකොට ඊට පස්සේ ඒක දැන් අර කායගතසත සූත්‍රයේ වදිනු කායසිනේ පැහැදිලි කරලා තියෙනවා මේ පස්වම් බයන් කාය සංකාරයන් ආසස්සාමි සිත්කිතකින් තනට සංසිඳන කරනට අහම එතකොට ඒක නැති වෙලා යනවා. නැති වෙලා යන ස්වභාවයකට අවහම ඒ කියන්නේ සමන්ත්‍ර දැන් කිවිච්ච දෙයක් තමයි නැතුණේ කියලා දැනගන්නවා. එතකොට කොහොමද ඒක එහෙම කෙනෙකුට ඉතින් එහාට ඒක කොහොමද වෙන්නේ? දැන් ඒ කියන්නේ පිටපත් අපි ඒක ඉතින් අපි දැනගත්තේ කියන්නේ ඒක ලෝකීය සුලිවිසම් කරන භවනාවක්ද නැත්නම් ඒක කොහොමද ඉතින් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ලක් දෙන්න තරමයි.
ඒක ඇත්තටම
ඒක ලෝකීය සුලිවිසම් කරන භවනාවක්ද නැත්නම්
පෙරවන් සරණයි. මේක මං හිතන්නේ ප්‍රායෝගිකව භාවනාවේ යෙදෙන ඕන කෙනෙක් අත්දකින දෙයක්. හුස්ම දිහා ආනාපාන සතිය යම් කිසි වෙලාවක් බලා ඉන්නකොට හිත එකඟ වෙනකොට හුස්ම ටික ටික සියුම් වෙලා ගිහිල්ලා දැනෙන නොදැනෙන ගානකට ගිහිල්ලා වෙලාවක් එනවා මේ හුස්ම නැහැ වගේ. ඒ ඔතෙන්දී සමහරු බය වෙනවා දැන් හුස්ම ගන්න නැද්ද කියලා හොයන්න ගිහිල්ලා ආපහු වර භාවනාව කඩා ගන්නවා. ඉතින් ඒක බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒක භාවනාවේ සාමාන්‍ය දෙයක්. ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන් හිත එකඟ වීම තුල. එතකොට මේ අත්දැකීම එන්න පුළුවන් විදිහ තියෙනවා කීපයක්. විශේෂයෙන් අපි චිත්ත ඒකාග්‍රතාවය වැඩි වෙනකොට නැත්නම් තව විදිහකට සමාධිය වැඩි දියුණු වෙනකොට ඕක සාමාන්‍ය සිද්ධියක්. ඕකේ මහා අමුතුවෙන් ගන්න දෙයක්ුත් නෙමෙයි. ධර්මයක් අවබෝධ වුණක් නෙමෙයි. ඕක ස්වභාවික සිද්ධියක් ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන්. ඒතර හුස්ම සියුම් වෙලා නොදැනී යන මට්ටමක තිබිලා ආයෙ ටිකක් වෙලා යනකොට ආයෙ හිමීට ඕක දැනෙන්න ගන්න පුළුවන්. ආපහු තව ටිකක් බලා ඉන්නකොට ආයෙ නොදැනී යන්නත් පුළුවන්. ඉතින් ඒ මට්ටමට එනවා කියන්නේ ඇත්තටම හිතේ යම්කිසි දියුණු අවස්ථාවක්. දියුණු අවස්ථාව කියන්නේ සාපේක්ෂකව අපේ සාමාන්‍ය මනස තියෙනවට වඩා ගොඩක් දියුණු අවස්ථාවක්. මොකද අපි භාවනා නොකරන වෙලාවක මනස තියෙන්නේ නීවරණ ගොඩි. හරි බලවත්. දැන් මේ අවස්ථාවටපත් වුණ අවස්ථාවක්. ඉතින් නීවරණයටපත් වුණ මනසක් කියන්නේ හරි දියුණු මනසක්. ඒ මනසට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ධහම පහසුවෙන් අවබෝධ කරන්න පුළුවන් කියලා. නීවරණ ගොඩේ ඉඳන් ධහම දකින්න අමාරුයි. ඉතින් ඔය තත්ත්වේ කීප විදිහකට එන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය කෙනාට නම් ඕක ඉන්නේ සමතයක් තුලින්. සමතය කියන්නේ වෙන අරමුණු වලට හිත යන්නේ නැහැ. දැන් හුස්මටම හිත යොමු වෙලා එතකොට වෙන අරමුණු පස්සේ දුවන එක අඩු වෙනකොට ඒවා පස්සේ ඇලෙන ගැටෙන ගති අඩු වෙනවා. ඇලෙන ගැටෙන ගති අඩු වෙන තරමට අපේ විශේෂයෙන් කාමච්ඡන්ද ව්‍යාපාදයටපත් වෙනවා. ඒ අතරේ අනිත් නීවරණත්තරපත් වෙලා නීවරණ පහම සංසිඳුන අවස්ථාවක්. ඉතින් ඒක තව විදිහකට බලා ගන්න පුළුවන්. මේ අපිට ෆිසිකලි දැනෙන දෙයක් දැන් හුස්මත් නිකන් දැනෙන්නේ නැහැ වගේ. ඒක එතකොට හොඳට තේරුම් ගන්න මේ නීවරණ යටපත් වන මනසක ස්වභාවය. ඊට වඩා රළු වශයෙන් පොඩ්ඩක් යටපත් වුණාම ඔච්චර ඉන්නේ ඉතින් පොඩ්ඩක් හිත එහෙම හෙදුවන්න හදන ගතිය තියෙනවා, හුස්මත් දැනෙනවා, එහෙම එහෙම තියෙනවා. ඒක බලවත් වුණ අවස්ථාවක් කියන එක. ඊළඟට දැන් අපෙන්ට එන්නේ මොකටද? ඔන්න අපෙන තමයි මූලික දේ අපි තේරුම් ගන්න ඕන. සමතයක් වඩන්නේ, නිවරණ යටපත් කරගන්නේ මොකක් සඳහාද? විදර්ශනය සඳහා. ඒක විදර්ශනයෙන් තමයි මේ පටිච්ච දැයි කියන එතන අපිට හුස්ම පැත්තෙනුත් දැන් එක විදිහක් තමයි ඔය හුස්ම සියුම් වෙන මට්ටමට ඉන්න. අපි ඔය මොකුත් දන්නේ නැහැ. හුස්ම දිහා අවධානය තියාගෙන ඉන්නවා. වෙනේමට යනකොට ආයතෙන්ට ගේනවා, ආයයි ගේනවා, කොච්චර දිවුවත් ආපහු ගේනවා. ඒ තුලින් පුළුවන් ඔය හුස්ම සියුම් කරගන්න. තවත් ක්‍රමයක් තමයි දැන් අපි මේ කරන සාමාන්‍ය විදර්ශනාව. ඒ කියන්නේ දැන් දෙයක් තියනවා කියලා දැනගත්තු ගමන් ඒක ආයතන පැත්තෙන් මේ සමුදේ හොයලා පෙන්නනවා. ඒ සමුදේ හෙවීමේදී මම හිතන්නේ දැන් ගොඩක් අයට ඒක අහලම් පුරුදු ඇති. මේ හිතෙන් හදපු දෙයක් නේද ඔය එළියෙන් තියෙන බවට පත් කරලා අපි බාරගත්තේ. ඒකට මනසෙන් හදපු දෙය එළියෙන් තිබ්බා. මේ එළිය රූප සේරම එහෙමයි, කය කියන ශරීර රූපෙත් එහෙමයි. ඊළඟට ඕකම ගන්න පුළුවන් කෙනෙකුට හුස්ම දිහා බලාගෙනත් මේ හුස්ම කියන්නේ රූපයක්. ලෝකෙට අයිති දෙයක්. අපි නාසය හරියේ හැපෙන මොනවදෝ මේ හුළඟ වගේ જાතියක්. ඕක නේද අපි බෙදලා තියන්නේ ආස්වාසය කියලා කොටසකුයි ප්‍රාස්වාසය කියලා කොටසකුයි. ඒකට ආස්වාස කය කියන එක හටගත්තේ කොහොමද? අපහුන දැන් ඒක අපි ඔය හුස්ම තියනවා කියලා දැනගත්තේ කොහොමද? දැනගත්තේ කාය ස්පර්ශයෙන් මොනවද දැනුණා? දැනුණ දේ ගැන මන ආයතනෙන් කල්පනා කළා. එතකොට බලන්න ඔය දැන් ඔය හුස්ම ඉහළ යන හුස්ම කියන එකේ පටන් ගන්න හරිය දැනෙන ටිකක් තියෙනවා, මැද හරිය දැනෙන ටිකක් තියෙනවා, අවසන් වෙන්න කිට්ටුව දැනෙන ටිකක් තියෙනවා. ඔන්න ඕවා ටික එකතු කරලා ඔය දැනීම් ටික සම්බන්ධ කරලා නේද අපි මේකට ආස්වාසය කියලා කිව්වේ. අපි බැරි වෙලාවත් ඔය තැන් වෙන් කරලා එක තැනක් ගත්තොත් එතෙන්ට ආස්වාසය කියන්න පුළුවන් ද ඔය දැනෙන ස්වභාවයට? එහෙම කියන්න බෑ. මේවා අඩුගානේ දෙකක්වත් දැනෙන තැන් තුනක්වත් සම්බන්ධ කරලා තමයි ආස්වාසය කියන නම දෙන්න පුළුවන්. එහෙම දෙයක් පනවන්න පුළුවන්. එතකොට පේනවා දැන් මේ දැනෙන ගතිය නෙමෙයි ඔය. දැනෙන දේ ගැන කල්පනා කරලා පනවපු දෙයක්. කල්පනා කරනවා කියනකොට අපිට සිහිය නුවණ පිහිටලා නැහැ මේ මන ආයතන ක්‍රියාවලිය. මන ආයතන ක්‍රියාවලියක් කියන්නේ හිතේ ඇති වුණ දේ හිත දැනගෙන. හැබැයි අපි බාර අරන් තියෙන්නේ නැහැ නෑ. හුස්ම තියෙන්නේ එළියේ. මේ මට හොඳට දැනෙන්නේ. ඉහළ යනවා දැනෙන්නේ, පහළ යනවා දැනෙන්නේ. ඒක ලෝකයටයි මට්ටම. ඒතකොට හුස්මකුත් පනෝලා නේද එළියෙන් තියලා තියෙන්නේ කියන පැත්තක් සමුදය දැක්කොත් මේ ආයතන පැත්තෙන් ඒකට පේනවා මේ සමුදේ තියෙන කන්නේවක තියෙන්නේ. මේ සමුදේ නැති වුණා නම් අපිට හිතට මේ සිහිය නුවණ පිහිටියා නම් මනසෙන් හදන දේ මනස දැනගත්තා. මේ දැනීමක් ගැන කල්පනා කළා. නැත්නම් වේදනාවක් ගැන කල්පනා කළා. කල්පනා කිරීම තුල නේද ඒ රූපේ හැදුවේ. ඒ රූපේ නේද අපි එළියේ දෙයක් කරලා බාරගත්තේ, උපාදාන කළේ කියන නුවණ. එතකොට දුකයි සමුදයයි නිරෝධයයි එතන දකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ හේතු තියනකම් ඔය ඵලයේ තියෙන ඉමස්මෙන් සති ඉදං හෝති ඉමස්මෙන් අසති ඉදං නහෝති කියන ධර්මතාවය දැකීමේ හැකියාවක් තියෙනවා. තෙරුවන් සරණයි.
කතා කරන්න සන්ත මහත්මිය.
මම කතා කළේ කිය බොහොම පින් ඒක මාර්ක් මේ පැහැදිලි කිව්වා.
සම්පින් මහත්මයා මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මුත මට්ටමට සමුදය කුමක්ද කියලා. මහත්මයා මුත කියන එක මේ දිවට රස දැනීම, නාසයට ගඳ සුවඳ දැනීම, කයට පහස කියන තුනමද එහෙම නැත්නම් ඒකත් පොඩ්ඩක් මතක් කරලා දෙන්න. සර්වන් සර්ණ.
ඔව් ඒ ಜಾති තුනම ඒ ආයතන තුනම මුත. ඒ කියන්නේ කාය ආයතනය, ජීව ආයතනය, ගාන ආයතනය කියන තුනම අපි නිකන් සිංහලෙන් කිව්වත් ඔවට දැනෙනවනේ නේද? කායට දැනෙනවා, රස දැනෙනවා, ගන්ධ සුවඳ දැනෙනවා. ඒ දැනෙනවා කියන එක. ඒ දැනෙන ස්වභාවය තමයි මුත කියන්නේ. ඒකට ඒ ආයතන තුනෙන්ම දෙන්නේ මුත. ඇහෙන් දෙන්නේ මුත නෙමෙයි. ඇහෙන් ඒකයි ඒකට දැකීම නැත්තම් දිට්ඨ කියන එක. කණෙන් දෙන්නෙත් වෙන ස්වභාවයක් ඒක ඇසීම කියන එක. ඒකට ඒවට වඩා වෙනස් මේ නාසය, දිව, කය කියන තුනෙන් දෙන්නේ දැනෙන ගතියක්. ඒ ස්වභාවයට තමයි මුත කියලා කියන්නේ. ඒකට මේ මුත කියන එකේ අර වර්ග කිරීම නැහැ. වර්ග කිරීම ටික ඉන්නේ ඕක ගැන කල්පනා කරන්න ගිහිල්ලා ඒවරු ඒක තමයි අත්‍යානේක හොඳයි නැත්නම් සුඛයක්. ඒක නරකයි නම් කැමති නෑ දුකක්. එහෙම නැත්නම් ඔය දෙකටම නෑ මේක ඉතින් එච්චර ගණන් ගන්න දෙයක් නෑ. අදුක්කම අසුඛ. ඉතින් අහලකු සැපකුත් නෑ දුකකුත් නෑ කියන මට්ටමක් විදිහට ඕනම දෙයක් දැනෙන්න පුළුවන්. ඒ දැනෙනකොට ලෝකෙට අහුණා කියලා මම කියන්නේ අර මුත මට්ටමෙන් එහාට ගිහිල්ලා. මුත කියන මට්ටම අපිට අර ආයතන පිරිසිඳ දැකීම තුල ක්‍රමක්‍රමයෙන් ගන්න ඕන නුවණක්. එතකොට කාය ආයතනය වැඩ කිරීම අපි දන්නවා කයයි පොට්ටබ්බයයි කාය විඥානයයි තින්නම් සංගති පස්සෝ රසපච්චා වේදනා. එතකොට ස්පර්ශයේ මේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් එන වේදනා ගතියකුත් තියෙනවා. රසපච්චා සංඥා, රසපච්චා සංකාර. මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් ඕක දැනුම. දැන් අපි ඔය දැනුමයි මේ ඇත්තටම මේ මොහොතේ අත්දකින දෙයි වෙන් කරගන්න ඕන. ඒක තමයි විදර්ශනාවෙන් වෙන්නේ. දැන් විදර්ශනාවෙන් මේ මොහොතේ සිද්ධිය දැකීමේ හැකියාවක් එනවා. දැන් හයට හොඳට සිහිය පිහිටලා බැලුවොත් දැන් අපේ භාවනාවල එක එක ක්‍රමවල ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් කීප නමක්ම කියන දෙයක් තමයි අර හුස්ම සියුම් වෙන මොහොත තමයි හොඳම වෙලාව මේ කය ගැන හොඳට බලන්න. දැන් දැනෙන දේවල් මොකද ඒ වෙලාවට තමයි හොඳට මේක දකින්න පුළුවන්. මේ එතකොට මේ ඒ කයේ එක එක තැන්වල දැනෙන ගති ටික ඉතින් ඒ දැනෙන ගතිය ඒ වෙලාවේ බලද්දී වෙනස වෙන්නේ අපිට ඔකට හිතෙන් දේවල් එකතු කරන්න නැතුව දැනෙන ස්වභාවයම නියම ස්වභාවයෙන් දැකීමේ යම්කිසි හැකියාවක් තියෙනවා. ඔන්න ඕක තමයි මේ මුත කියන මට්ටම. ඒකට මුත කියන මට්ටමේ දැනීමක් විතරයි. දැනෙන ගතියක් විතරයි. ඔක වර්ග කරන්න දෙයක් නැහැ. ඔහේ ඔක දිහා බලා ඉන්න පුළුවන්. මේක සුඛ කියන්නෙත් නැතුව, දුක්ඛ කියන්නෙත් නැතුව, දුක්ඛම සුඛ කියන්නෙත් නැතුව බලා ඉන්න පුළුවන් මට්ටමකට හිත ගේන්න පුළුවන්. හැබැයි ඔකේ මූලිකව වෙන්නේ ඔය දැකීම එනකොට මහා සුඛයක් දැනෙන්න ගන්නවා. ඒ එතනත් ඒක නුවණින් ඔක ටිකක් කල් කරනකොට අඳුර ගන්න තියෙනවා. මේකත් ඒ සුඛය බවට පත් කළේ මොකෙන්ද කියන එක. ඉතින් මෙතන මේ මුත කියන එක එතකොට අපි මූලිකව ඔක හොයන්න පටන් ගන්නකොට ගන්න අපි කයේ යම් කිසි දෙයක් වැදිලා ඒක විඥානිකින් දැනගෙන ඒ නිසා දැනීමක් ආවා කියන එක. බෑ ඔතන දැන් නුවණින් දැක්කෙදී අපිට ඊට එහාට යන්න වෙනවා. ඇත්තටම අද්දැක්කේ කය කියන එකද? ඇත්තටම අද්දැක්කේ කයේ වැදුන දෙයද? ඇත්තටම අද්දැක්කේ විඥානය කියන දෙයද? එහෙම නැත්නම් ඔය තුනම නිසා හටගත්ත ඵලයක්ද? එතකොට පේනවා මේ කායායතනේ උපද්දලා දෙන යම් කිසි ස්වභාවයක් තමයි හිතට දැනගන්න පුළුවන්. ඒව අර හේතු එකකටවත් අයිති නැහැ. අකමැති අපිට අර ඇහෙන් කිව්වනම් ඔයිට වඩා ටිකක් පැහැදිලි වෙයි. දැන් දැකීම කියන එක ඇහත් නෙමෙයි, එළියේ තියෙන රූපෙත් නෙමෙයි, චක්කු විඥානෙත් නෙවෙයි. ඔය තුනම උදව් කරගෙන ප්‍රත්‍යයෙන් හටගත්ත යම්කිසි ධර්මතාවයක්. මේක අර අපි විස්තර කරලා තියෙනවා ඔය මහා හත්තිපදෝපම සූත්‍රයේ මට මතක විදිහට අර තජ්ජෝ සමන්නාහරෝ කියන ගතිය. ඒ කියන්නේ එතනින්ම උපදින දෙයකට අවධානය යොමු වෙලා. එතනින්ම උපදින, එතනින්ම පැන නගින. තජ්ජෝ කියන්නේ ඒකයි, එයින්ම පැන නගින. ඒයින්ම පැන නගින කියනකොට ඒක ඇහැට අයිතිත් නැහැ, රූපෙට අයිතිත් නැහැ, චක්කුඤ්ඤායට අයිතිත් නැහැ. ඒකට මෙතන කාය ආයතනෙදී බලන්න කයට අයිති ගතියකුත් නෙමෙයි, කයේ හැපුණ දෙයට අයිති ගතියකුත් නෙමෙයි, කාය විඥාණයට අයිති ගතියකුත් නෙමෙයි, ඔය දැනීම කියන එක, මුත කියන එක. ඒකට අපි ඇත්තටම අත්දකින්නේ මුත කියන ස්වභාවය විතරයි. මේක දැනුනේ මේවා නිසයි කියන්නේ ඔක ගැන කල්පනා කරන්න ගිහිල්ලා. දැන් අත මදුරුවෙක් කෑවා කියන්නේ කල්පනා කරන්න ගිහිල්ලා. ඒ ටික හදන්න කලින් ඔබේ දැනීමක් දැනিলা තියෙනවා. ඒක හොඳට බලා හිටියොත් දකින්න පුළුවන්. මේ කරලා ඒකට එක එක දේවල් එකතු කරලා තමයි අපි මේ ලෝකේ මට්ටමට දැනගන්න ස්වභාවිත එන්නේ. ඉතින් ඔන්න ඔය දෙක වෙන් කරගන්න පුළුවන් වෙනවා. අර හිත සියුම් වුණ වෙලාවක, පැහැදිලි වුණ වෙලාවක දෙයට කයට අවධානය යොමු කරගෙන හිටියොත්. ඉතින් ඒකෙදි මේක මේ අවබෝධය තියෙන කෙනාට ඔක තේරුම් ගන්න පහසුයි. එතකොට ඒ දැනීම දිහා බලා ඉඳීමක් විතරයි එතකොට වෙන්නේ. ඒකට අර රූප එකතු කරන්න යන්නේ නැහැ. තව විදිහට කිව්වොත් කයේ කොටස් එකතු කරන්න යන්නේත් නැහැ. ඔය දැනෙන්නේ මෙතන කියලා. ඔහොම දැනුනේ මෙන්න මේ මේකක් වැදීලා, හුලඟක් වැදීලා, නැත්නම් නදුරු එක්කාලා කියලා බාහිර පොට්ටබ්බ එකතු කරන්න යන්නේත් නැහැ. අර නිකන් දැනීම දැනීමක් විතරයි. දැනීමට විස්තර දැන්නේ මේ මේ මනසෙන්නේ කියන අර පරණ පුරුද්දට අපි ඉස්සර කළේ මනසෙන් එක එක ඒවා හදලා මේකට එකතු කළා නේද? ওই ටික මන ආයතනෙන් කරපු දෙයක් නේද? කාය ආයතනෙට ඕක අයිති නෑ නේද කියලා නුවණක් ඇති කරගන්න පුළුවන්. එතකොට සිහිය වගේම නුවණත් උදව් වෙනවා. එතන තමයි අර සතියයි මේ දහම අහලා දැනගත්තු ප්‍රඥාපත්ත සම්පජඤ්ඤය කියන එක. එතකොට සතියයි සම්පජඤ්ඤයයි දෙකම යෙදුනොත් තමයි මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය අවබෝධ කරන්න දකින්න හැකියාවක් එන්නේ. නිකම්ම සිහිය පිහිටුවට ඒකේ පොඩි අඩුවක් තියෙනවා. මේ ආයතන ගැන නොදන්නවනම්. පැහැදිලි යති මං හිතන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මං ඊළඟට ආරාධනා කරනවා කමල් මහත්තයාට අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා.
තිරුවන් සරණයි. ඉතාම හොඳින් තේරුම් ගන්න මේ වේදනාව සහායක ඒකේ සම්බන්ධය ගැන. දැන් මට යමක් ආහන්න දැනගන්න කැමති. දැන් මුත කියන එක නැත්තම් දිට්ඨ නැහැ, මුත කියන එක. එතකොට ඒක විඥානයක් නේද අපිට තියෙන්නේ. දැන් මුත කියනකොට අපිට එක තාවක දැනෙන්න පුළුවන් එක විඥානයයිනේ. එක දැනීමක් ශරීරයේ කොහෙන් හැදුනත් එක දැනීමයි දැනගන්න පුළුවන්. අපිට කීපයක් දැනගන්න බෑ එක මොහොතක. එහෙම නේද? ඒක දැනගන්න කැමති. තිරුවන් සරණයි.
ඕකේ. එක විඥානයක් කියනකොට දැන් තම තමන් දන්න මට්ටම් අනුව මේවා වෙනස් වෙනවා. දැන් චිත්ත වීති ගැන දන්න කෙනාට ඒක වෙනස් විදිහකට එන්නේ. මම ඒ මට්ටමට යන්නේ නැතුව බොහොම සරලයි මේක ගැඹුරු කරගන්න එපා. දැන් අපිට මූලිකව කතා කරන්න පුළුවන් අපි ඔය හිත් දෙකක්නේ. කාය ආයතනේ නිසා හටගන්න හිත දැනගන්න ගතියයි මන ආයතනේ නිසා දැනගන්න ගතියයි. ඒ විදිහට වර්ග කරාම මේක ඇති තේරුම් ගන්න ප්‍රායෝගිකව කරන කෙනාට අනිත් එක දැනුමක් විතරයි වෙන්නේ. මොකද අපි ඔය චෛතසික වෙන් කරලා දකින්න පුළුවන් ධර්මයේ හැටියට නම් බොහොම ප්‍රඥාවෙන් අධික මම දැකලා තියෙන සූත්‍රයක් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ විතරයි ඒ මට්ටමට භාවනා කරලා අවබෝධ කළා කියලා අනුපද සූත්‍රයේ. අනිත් හැමෝටම දීපු කමතහන් ඊට වඩා බොහොම සරලව ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් මට්ටමක්. එතකොට මේ මම හිතන්නේ ඒත් ඔතන විඥාන ගැන කතා කරනකොට ඒ කියන්නේ විඥාන ಜಾති දෙකක් කැමැතිනම් වෙන් කරන්න පුළුවන්. නැත්නම් ඕක මේ දැනීම නිසා ඇති වුණ හිත කියලා සරලව එහෙම හිතන්නත් පුළුවන්. ඒ කියන්නේ දැනීම ගැන, දැනීම කියන්නේ කාය ආයතනෙන් දැනීම ගැන මනසෙන් කල්පනා කරලා දැනගත්තු ස්වභාවය. ඒ දැනගත්ත ගතියකට තමයි අපි හිත කියලා පොදුවේ කියන්නේ. ඒකෙදිත් දැන් මං හිතන්නේ මේ කමල් මහත්මයා ඇහුවේ දැන් තැන් දෙකක් එකපාර දැනෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ශරීරයේ අපි හිතමු කකුල ගැන දැනෙන වෙලාවේ අප ගැනත් දැනෙනවද කියන එක. ඉතින් ඒක ඇත්තටම දැන් අපිට වේගය වැඩි හින්දා ඔය ඔක්කොම එකට වෙනවා වගේ හිතීමක් මිසක් මේ හිත දෙකක් එකසරේ ඇති වෙන්න බෑ. දැන් අපි කකුලේ දැනෙන මොකක් එක හිතක් ඇති වෙනවා, අපේ දැනීමකට තව හිතක් ඇති වෙනවා. ඒක පැහැදිලිවම විඥාන දෙකක්. ඒවයි වේගය වැඩි හින්දා අපිට වෙන් කරගන්න බැරි කමක් තියෙන්නේ. හැබැයි මේකේ ගැඹුරට යනකොට ওই ප්‍රශ්නෙත් අදාළ නැති වෙනවා. මොකද අපි මේ විදර්ශනය කරනකොට අත කියන එකත් හිතෙන් හදලා එළියෙන් තියපු එකක්, අකුල කියන එකත් හිතෙන් හදලා එළියෙන් තියපු එකක්. මොකද මේ ඔය ස්පේස් කියන එක නැත්තම් මේකේ සිංහල වචනේ නැහැ. මේ අවකාශය කියන එකත් ඇත්තටම හිතේ නිර්මාණයක්. ඒ කියන්නේ තියෙන පැති දෙකක් හිතාගන්නේ අපි ලෝකෙට අහුවෙලා. එතකොට දැන් මේක හිතෙන් අදපු දෙයක් හිත දැනගත්තා කියන තැන සිහිය පිහිටනකොට අපිට ඕකේ මේ ඩිරෙක්ෂන් එකක් දෙන්නත් බෑ, තැනක් දෙන්නත් බෑ. මේ කොහෙද කොතනද මේ අල්ලන්න පුළුවන් තැනක්, කොතන දුරද ළඟද ඔයගේ කතා දෙන්නත් බැරි වෙනවා. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන්නේ නිකන් අර හීනයක් දැක්කා වගේ. දැන් හීනෙන් දැක්ක දේ අපිට හීනදි නම් මේ අර මෙහෙ තියෙන යෝගේ හිතුණට ඇහැරුණාට පස්සේ අපිට ඔකට තැනක් දෙන්න බෑ. ඒ කියන්නේ අවකාශයට දාන්න බෑ. ඒක එතකොට අන්න ඒ වගේ මත්තමක් එනවා මේ රූපය පිරිසිඳ දැකීම තුළ. ඒ කියන්නේ රූපය ඇසුරු කරන්නේ නැති මට්ටමට එන අවබෝධයක් එනකන් මේක දිනු වෙනකොට වරපන් කියේ කායනුපස්සනාව යන්න ඕන අනිශ්චිතෝච විහෙරති නචකෙන්චි ලෝකේ උපාදීයති කියන මත්තමක් දක්වා මේක වැඩෙන්න තියනවා. ඉතින් මං හිතන්නේ අපි කවුරුත් ඒ මත්තමක ඇති කියලා. ඒ නිසා තමයි කායනුපස්සනාවේ ආයයේ යෙදෙන්න කියලා ආසේවිතා භාවිතා බහුලී කතා කියන වචන තුන තියෙන්නේ. මේක ඇසුරු කරන්න, මේක ආයයේ අහන්න, බුදුදහමෙන් කියන්නේ මොකක්ද කියලා නැවත නැවත අහන්න, ඊළඟට ඒ අහලා දැනගස්තු දේ භාවිතා කරන්න. නිකම්ම භාවිතා කරන්න නෙමෙයි, ඒක නැවත නැවත බහුලවම භාවිතා කරන්න, බහුලී කතා කරන්න. එතකොට මේ රූපේ අපේ පරණ පුරුද්දට මුලා වුණාට ඇත්ත දැකීම වැඩි වෙන ගතියක් ඇති වෙයි. එතකොට අර මේ රූපයට අදාළව අහන ප්‍රශ්න තවදුරටත් ප්‍රශ්න වෙන එකක් නැහැ. ඒ අවබෝධය එනකොට දැනට මූලික මට්ටමේදී තේරුම් ගන්න ඔය තැන් දෙකක් දැනුණා නම් ඒක වෙන වෙනම සිද්ධි දෙකක්, වෙන වෙනම හිත් දෙකක් කියන මට්ටමෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. පැහැදිලි යති මං හිතන්නේ. තෙරුවන් සරණයි. පැහැදිලි නැත්නම් අහන්න.
පැහැදිලි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා. අනුෂා මහත්මියට මං ආරාධනා කරන සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා, ඊළඟට කුමුදු මහත්මියට. එහෙමනම් කුමුදු මහත්මිය ඔබතුමිය සම්බන්ධ වෙනවා ඇති කියලා හිතන.
තෙරුවන් සරණයි. බොහොම පින් ඔබතුමියට කොග්ගදී මහත්මයා ඔබතුමාට බොහොම පින්. ඇත්තටම ඉතාමත්ම හොඳින් අවබෝධ වුණා ඔබතුමා ඔබතුමාගේ දේශනාව. ඇත්තටම මේ මම භාවනා කරනකොට තනිකරම මේ මම විදර්ශනා කරන්නේ මේ සත්පුද්ගල කියන ප්‍රඥප්ති තනිකරම අත්හැරලා මේක මේ ලෝකේ හැම දෙයක්ම ශක්තියක් පමණයි කියන තැනම විතරයි ඉන්නේ. මේ ශක්තියින් සමග විතරයි මේ සම්බන්ධ වෙන්නේ, ඒකත් ප්‍රඥප්තියක් විතරයි කියන මට්ටමින් තමයි හිතන්නේ. ඔබට පාට බොහොම තියෙනවා සියලු දෙනාටම තේරුවන් සර.
බොහොම පිං. අපි ඊළඟට යොමු වෙනවා නිලන්ති මහත්මියට ඔබතුමියට අවස්ථාව සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. තේරුවන් සර.
බොහොම මහත්මිය කොක්කල්ගේ මාත්‍යාරත් බොහොම පිං පැහැදිලි කර දීම ගැන මහත්මයා. මහත්මයා මට තියෙනවා එක ප්‍රශ්නයක්. දැන් අපි වේදනාවලින් සුඛ වේදනාව කොහොමද මහත්මයා දැන් අපි කියවගේ අනිච්ච සංකත පටිච්ච සම්පන්න ධර්ම තුළින් නිබ්බිතාව දකින්නේ සුඛ වේදනාව තුළින් කොහොමද මහත්මයා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මහත්මයෙක්?
ඔව් ඒක ඕනම වේදනාවකට එකම ක්‍රමයයි තියෙන්නේ. ඒක සමුදේ හොයාගන්න ඕන. ඉතින් පළවෙනි දේ සුඛ වේදනාව සුඛ වේදනාවක් කියලා අඳුරගන්න. එතකොට ඉති වේදනම් මෙන්න මේකයි වේදනාව කියන මට්ටම. එතකොට අපිට දැන් තමන්ට දැනෙන අපි හිතමු හොඳ නිකන් ෆෑන් එක දාලා නැත්නම් AC එක දාලා යා ශරීරයට හරි සනීපයක් දැනෙනවනේ. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි දාන්නේ සුඛ වේදනාව. දැන් දාඩිය දාගෙන ඉන්න වෙලාවක නේද ෆෑන් එකක් හරි හුණඟක් හරි ආවොත් හරි නිකන් සනීපයක් තියෙනවනේ. අන්න ඒක තමයි මේ ලෝකෙට අයිති සුඛය කියන්නේ. එතකොට මේ ලෝකයා ඉන්න මට්ටමත් තමයි මේ සුඛයි දුකයි අදුක්කම සුඛයි කියන්නේ. එතකොට අන්න වතන තියනවා දැන් සුඛ වේදනාවක්. මේ හුළඟ වදින එක කොච්චර සනීපද කියලා. එතකොට ඒ සුඛය වුණ සුඛ වේදනාව දැන් ඕක ගැන බලන්න පුළුවන්. එතකොට මේ ටික දැනගත්තී. දැන් මගේ මූණෙන් මේ හුළඟ වදිනවා කියලා දැනගත්තේ කොහොමද? සමුදය හොයා ගන්න ඕන ඊළඟට. දැන් මේ වේදනාව හටගන්නේ අපි සමුදය හොයන්න මම හැමතිස්සෙම කිව්වේ මේකේ ගැඹුරට යනවා නම්, ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනයට යනවා නම් බුදුහාමුදුරුවෝ පෙන්නපු ආයතන පැත්තෙන් බලන්න. මොන ආයතනෙන්ද ওই ටික දැනගත්තේ? එතනත් පේනවා. එතකොට කාය ආයතනයයි මන ආයතනයයි. කාය ස්පර්ශයෙන් යම් කිසි දැනීමක් දැනුණා. මන ආයතනෙන් ඕක ගැන කල්පනා කළා. ඊළඟට බලන්න කාය ආයතනෙට පුළුවන් මොකද්ද? කාය ආයතනේ කෘත්‍ය දැනීමක් දෙන එක විතරයි. මුත ස්වභාවය. ඒ දැනීමේ මුහුණ කියන එකවත් හුළඟ කියන එකවත් නැහැ. දැනීම මාත්‍රයක් විතරයි. අර දැනීම මාත්‍රය ගැන කල්පනා කරලා හිතනකොට නේද ඔය මූණ හුළඟ කියන රූප ගැන දැනගත්තේ. ඒතර ඒ හිතනකොට දැනගත්තා නම් ඒක හිතෙන් හදපු දෙය හිත දැනගෙන නේද? ඒක හිත ඇතුලේ වැඩන්නේ. එහෙනම් එතනින් අපි නවත්තන්න නැතුව මේ එළියේ තියෙන මූණක් හුළඟක් වාරාරම් තියෙන්නේ අපේ තියෙන මෝඩකමට නේද? මේ මන ආයතනයෙන් කරන සිද්ධිය ගැන සිහිය නුවණ පිහිටියේ නෑ නේද? එතකොට පේනවා මේ සමුදය මෝඩකම යෙදුණා නම් රූප ටික තියෙනවා. මේ සමුදය යෙදුන් නැත්නම් ඒවා නිරෝධයි කියන ධර්මතාවය. එතකොට ඒ සුඛ වේදනාව අපිට සනීපේ දැනුනේ මේක ශරීරයට සම්බන්ධ කරලා ගත්තු හින්දා නේද? ඒ සම්බන්ධකලේ හිතෙන් හිතපු දේ එළියෙන් තියපු හින්දා නේද? එතකොට ඒ සමුදය යෙදෙනකන් ඒ ටික තියෙනවා. එතකොට මෙතෙන්දි ගැඹුරින් බලනකොට මතක තියාගන්න සුඛ වේදනාවත් දුක්ඛ සත්‍යයට අයිති. මොකද එතන පංච උපාදානස්කන්ධයක්මයි හැදිලා තියෙන්නේ. දැන් ඔතන තමයි ඔය දකින්න අමාරු තැන. මේ ලෝකෙම පවතින්නේ දුක මත කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒත් ඒක දකින්න මේ ධර්ම ගැන නුවණකුයි සිද්ධ වෙන දේ ගැන නුවණකුයි ඕන. එතකොට මේ පංච උපාදානස්කන්ධයක් මෙතනත් හැදුවා නේද අපි මේ බොහොම සැපයි කියලා බාරගත්තට. නෑ ඔය උපදලා තියෙන්නේ දුකනේ. එතකොට මේ දුකට සමුදය තියෙන්නේ මේ මේ ආයතන ගැන ආයතන කෘත්‍ය ගැන අපේ සිහිනුවන පිහිටලා නැහැ. එතකොට මේ සමුදය මෝඩකම සිහිනුවන නැති බව යෙදෙනකන් දුක සකස් වෙනවා. අපේ තියෙන මෝඩකමට අපි 요거 දුක විදිහට නෙමෙයි දකින්නේ. අපි 요거 සුඛ වේදනාවක් විදිහට. මොකද තමයි අර විපල්ලාස කියන්නේ මේ සත්‍යයා ඉන්නේ දුක් දේ සැපයි කියලා බාර ගන්න මට්ටමක. එතකොට ඒ හින්දා නේද ඔකේ ආස්වාදයට අහු උනේ. ඔය ඉස්සෙල්ලා කියපු අර ආස්වාදේ කියන වචනේත් ඇහුවා මට ඒක ගැන කියන්න බැරි වුණා. දැන් ඔන්න ආස්වාදයක් වින්දේ ලෝකෙට අහු වෙලා. ඒ ආස්වාදෙත් හැංගිලා තියෙන දුක අපිට බැලුවේ නැත්තම් නුවණින් බැලුවේ නැත්තම් මේ විදර්ශනා ඥානකින් බැලුවොත් තමයි ඔය ලෝකයා ඔක සැපයි කිව්වට ලෝකෙට ආйти කාලේ මමත් ඔකට සැප කිව්වට මේ ඉපදුනේ දුකමයි. ඒතර දුකමයි උපදින්නේ දුකමයි පවතින්නේ දුකමයි නැති වෙන්නේ කියන ධර්මතාවයක්. ඒ ලෝකෙට ආйти නම් ඒකත් ඉපදුනේ මේ සමුදේ යෙදුන හින්දා මේ සමුදේ නැත්තම් ඔක හටගන්න විදිහක් නැහැ. නිරෝධය කියලා සුඛ වේදනාවෙත් ඒ විදිහට කලන්න පුළුවන්. පැහැදිලිද ඒක? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මාත්මා. පැහැදිලි කියන්නේ මන ආයතනය තුළ සිහිය නුවණ පවත්වා ගන්න ගැනීම තමයි කල යුත්තේ නේද මහත්මයා?
ඔව් ඒක මේ දැනගත්තෙත් හිතෙන් හදපු දේ හිත දැනගෙන අපේ පරණ පුරුද්දට නේද ඔය එළියේ තියලා රූපයක් කරලා බාරගත්තේ ඒක අවිද්‍යාව මත අවිද්‍යාවෙන් කරපු දෙයක්. ඒකට මේක හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියනකොට ඒක හිත ඇතුලේ දෙයක් කර දැන් අපේ ඉස්සෙල්ලා මහත්මයාක මං හිතන්නේ පටිච්චසමුප්පාදේ වචන ටිකාරං පැහැදිලි කළා මං මේ පාලි වචන මම බැරලා පුළුවන් තරම් කියන්න උත්සාහ කළේ උනාට ඒකත් දැනගන්න එක හොඳයි. දැන් අර විඥාණය දැනගන්න නාම රූප මට්ටමක් විතරයි ඔය. තව විදිහට කිව්වොත් විඥාණය ඇති වෙන පිළිමිබුවක්. සිතේ ඇති වෙන පිළිමිබුවක්. ඕක අපේ මෝඩකමට තමයි අපි වෙන් කරලා අරන් මේ ಜಾති දෙකක් විඥාණය කියන්නේ එක පැත්තක් නාම රූප කියන්නේ තව පැත්තක් කියලා දෙපැත්තකට දාලා මේ ඉතුරු ඒවා ටික ඒ මත තමයි සලායතන හැදෙන්නේ ඒ මත තමයි ප්‍රශ්නේ ඒ මත තමයි වේදනාව කියන ඒ මත්තමකට වර්ධනය වෙන්නේ. ඒකට මේක ඇත්තම කිව්වොත් සිතේ ඇති වුණ යම් කිසි ස්වභාවයක් හිත දැනගෙන ඒක තමයි ඒ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය. අතන විද්‍යාව යෙදීම නිසා තමයි ඉතුරු ටික එකතු කර කර අපි ලෝකයක් හදන්නේ.
තෙරුවන් සරණයි මහත්මයා පැහැදිලි
වුණා. තෙරුවන් සරණයි. අපි ඊළඟට ආරාධනා කරනවා රසික මහත්මයා හෝ මහත්මිය සම්බන්ධ වෙන්න කියලා සාකච්ඡාවට.
තෙරුවන් සරණයි මහත්මිය මට විශේෂ ප්‍රශ්නයක් නැහැ මම අහගෙන ඉන්නවා.
තෙරුවන් සරණයි. මම දලුවත් මහත්මයා ඔබතුමා මාත් කතා කරන්න යමක් තියෙනවද නැත්නම් කාලය හරියට සාකච්ඡාව නිමා කරන්න?
ඔව් අපිට මේ තව විනාඩි කිහිපයක් තියෙනවා. කල්යාණ මිතුරන් ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාවෙන් 10ට ඉවර කරන්න තව විනාඩි 3ක් විතර තියෙනවා. නමුත් වැඩසටහන ටික පරක් වෙලා පටන් ගත්ත හින්දා කටිය ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න කියන්නේ මොකද ඉතාමත් වැදගත් දේශනාවක් වැදගත් විදිහ බොහෝ කාරණා විශ්වත කළ දෙනවා ඔක්කොලගේ මහත්මයා. ඉතින් කාට හරි මේ කාරණාවෙන් මම හිතන්නේ අද වේදනාව ගැන මෙච්චර සමීපව කතා කරන්න බිච අවස්ථාවේ ප්‍රශ්න තියෙනවා නම් කතා කරොත් හොඳයි නේද? චිත්‍ර මහත්මියට අපි යොමුමු. චිත්‍ර මහත්මිය ඔබතුමියට පුළුවන් මේ කොග්‍රේ මහත්මිය අපිට පැහැදිලි කර දීපු දේවල් සමග තවත් දෙයක් එකතු කරන්න. තේරුවන්
සරණයි. මම මේ වෙලාව එහෙම එකතු කරන්න දෙයක් නැහැ මම හිතන්නේ. එම දිනම තිස්සම් හොඳින් තේරුම් ගත්ත කියලා. ඉතින් නැවතත් කියන්න තියෙන්නේ මේ දේවල් සිදුවෙන මොහොතේ දැකීමේ උත්සාහයක යෙදෙන්න එක අපිට අවශ්‍යයි කියන එකත් ඒ වගේම මේ දේවල් මමත්වයෙන් තොරව ධර්මතාවයන් විදියට දැකීමේ උත්සාහයක යෙදුනොත් යථාර්ථය දකින්න පුළුවන් වෙයි කියලා හිතෙන එකත් එකතු කරන්න කැමති තෙරුවන් සරණයි.
හොඳයි, මම තව පොඩි දෙයක් පැහැදිලි කරන්නම්. මොකද හුඟක් ගැඹුරට ගියේ හින්දා ඒ වෙලාවක තමයි මේ කතා කරන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් වේදනාවේ බලන්න පුරුදු වුණ දේවල් තියෙනවා. ඒක මමත් ඒ වගේ කාලයක් පුරුදු කරලා තියෙනවා. අපිට අහන්න ලැබෙන්නේ මේ වේදනාව ඇති වුණා කියලා බලන්න කියන එක. ඒක ඇත්තක්. ඒක ලෝකෙට ඇති ඇත්තක්. කිසිම වේදනාවක් ඉතින් මේ පවතින විදිහක් නැහැ නේ. හට ගන්න එක මේ මොහොතේම නැති වෙනවා. ආයෙ තව එකක් හට ගන්න ඕක නැති වෙනවා. ඒක එහෙමම තමයි. හැබැයි මෙතන දැන් ඊට වඩා මම හිතන්නේ තේරුම් ගියාද දන්නේ නැහැ. මම ඊට වඩා වෙනස් පැත්තක් මෙතන මතු කරන්න උත්සාහ කළේ මේ වේදනාව ඇති වෙලා නැති වුණා කියන එකට වඩා මේ දහමේදී දකින්න කියනවා වේදනාව නිකන් නෙමෙයි. වේදනාව කියන එක වෙන් කරලා අපිට කතා කරන්න බෑ. මේ සමුදයක් එක්කමයි වේදනාව කතා කරන්න පුළුවන්. අන්න ඒ සමුදය අඳුරගන්න. එතකොට මේ සමුදය හරියට අඳුරගත්තොත් පේනවා මේ සමුදය තියෙනකන් වේදනාවක් ගැන කතා කරන්න පුළුවන්. මේ සමුදය යෙදුන් නැත්තම් වේදනාවකට උපදින්න බෑ කියන නිරෝධ කියන ධර්මතාවය. අන්න ඒ පැත්ත දකින්න පුළුවන් විදිහට තමයි අපි මාර්ගය වඩන්න උත්සාහ කරන්න ඕන. මෙතන ඊළඟට අපි තව අහලා තියෙන පුරුදු කරන විදිහක් තමයි මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි විදිහට දකින්න කියන පැත්තක්. එතෙන්ට තමයි එන්න ඕන. හැබැයි අපිට බලෙන් මම නෙවෙයි කියලා වේදනාව දිහා බලා ඉන්න බෑ. මගේ නෙවෙයි කියලා වේදනාව දිහා බලා ඉන්න බෑ. ඒක වෙන විදිහට අපේ ප්‍රඥාව වඩන්න අවශ්‍යයි. ඒ ප්‍රඥාව වඩන ක්‍රමේ තමයි, ඒ කියන්නේ මට හිතන විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙන්නේ. ඒ ක්‍රමේ වඩනකොට ඔය මමත්වය දුරු වෙයි යම් දවසක. එහෙම නැතුව මම නෙවෙයි කියලා මේක දිහා බලා ඉන්න කෙනෙකුට පුළුවන්ද කියන එක මට ටිකක් ඒක ගැටලුවක්. ඉතින් ඒ මමත්වය ඇති වෙන, මම වෙමි, අස්මිය ඇති වෙන විදිහ තමයි අපි අර කලින් දවසක කිව්වා මේ ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙන්න අහපු සූත්‍රය, ආනන්ද සූත්‍රය. ඒකෙදි කියනවා උපාදාය ආයස්මතෝ ආනන්දෝ අස්මීති හෝති න අනුපාදාය කිංච උපාදාය. මොනව උපාදාය කරලාද මේ අස්මිය ඇති වෙන්නේ? රූපං උපාදාය අස්මීති හෝති න අනුපාදාය. එතනම කියනවා වේදනං උපාදාය අස්මීති හෝති න අනුපාදාය. ඒතර වේදනාව ඇසුරු කිරීම තුලමයි මම වෙමි කියන එක තියෙන්නේ. ඇසුරු නොකිරීම නිසා නොවේයි. ඒකම තේරුම් ගන්න. රූපය ඇසුරු කිරීම නිසා මම වෙමි කියන එක තියෙන්නේ, ඇසුරු නොකිරීම නිසා නෙවෙයි. ඒතර අපි රූපය හරි වේදනාව හරි ඇසුරු කරන තාක්කල් මම නැතුව ඒව ඇසුරු කරනවා කියන ධර්මතාවයක් නෙවෙයි මේ පෙන්වන්නේ. අපි රූපය හරි වේදනාව හරි ඇත්ත ඇති හැටි දැකලා ඒක ඇසුරු නොකරන මට්ටම දැක්ක දවසට මම පිහිටන එකක් නෑ කියන ධර්මතාවය තමයි මේ මම මේ මතු කරන්න උත්සාහ කරන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කකුලේ මැතිතුමා. ඔබතුමා බොහෝ වේලාවක් කතා කරා. ඒ වුණත් මට තව පොඩි දෙයක් පැහැදිලි කරගන්න තියෙනවා මහත්මයා. මේ දැන් අපි හිතන අනිත්‍ය සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා කියලා. එතකොට කය ධම්මා වය ධම්මා කියනකොටත් ඒ දෙකේ මොකද්ද වෙනස? ඒ කියන්නේ මොනවාද ඒකට අනුස්සති කරන්න ඕනේ වගේ අදහසක් ආවා. ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං.
පොඩ්ඩක් ආයේ අහන්න පුළුවන්ද ප්‍රශ්නේ මට හරියට?
ඒක මහත්මයා මේ දැන් අනිච්ච සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා කියලානේ අපි මේ ඒක මෙනෙහි කරන්නේ අනුස්සති කරන්න තියෙන්නේ. එතකොට කය ධම්මා කියලා කරන්නේ වය ධම්මා කියලා කරන්නේ එතන වෙනසක් තියෙනවද ඒව කියලා පොඩ්ඩක් ඒ වචන දෙකේ.
ඒක මෙහෙමයි මට හිතෙන විදිහට දැන් පාලියේ තියෙනවා ව්‍යාකරණයක් මේ අර මුලින් කියන එක තමයි අපි සිංහලයේ විදිහට අගට එන්නේ. ඒතකොට දැන් මේවා අගින්දා මුලට එන විදිහට තමයි මේ ගොඩක් වෙලාවට ගොඩක් තැන්වල පාලි භාෂාවේ යෙදෙන්නේ එහෙමයි. අග මුල මාරු වෙලා තියෙන්නේ. ඉතින් අර ඒ වගේ දෙයකින් දැන් සමහර විට වෙන්න පුළුවන් අර දැන් අපි ලෝකේ ඉන්න කෙනා පටන් ගන්න ඕන ලෝකෙට අයිති මස්තමේ ඉඳන් ටිකෙන් ටික අවබෝධය එන විදිහට. එතකොට දැන් දෙයක් තියනවා කිව්වහම අපිට ඕකේ අර ලෝකෙට අයිති ක්ෂය වෙලා යන මස්තමක් කියලා හිතා ගන්න පුළුවන් ටිකෙන් ටික ගෙවිලා යන මස්තමක්. ඒක එතකොට ලෝකෙට අයිති පැත්තකින් ඒකත් බලන්න ඕන. වය කියන්නේ විනාශ වෙලා යන ගතිය. එතකොට ක්ෂය වෙලා යන ගතිය, විනාශ වෙලා යන ගතිය ඒක අර අපේ මේ සාමාන්‍ය නීවරණ යටපත් කරන්න උදව් වෙන දැක්ම. එතකොට ඒකෙන් නීවරණ යටපත් වෙන මනසට තමයි මේ ගැඹුරු. එතකොට අපිට ටිකක් එහාට මේ මලද්ද මේ අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න කියන බවට එන්න පුළුවන් කියලා. ඕක මගේ මේ නිකන් දැනට හිතුණ පෞද්ගලික අදහසක් විතරයි. ඕක තව නුවණින් විමසන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තවත් ප්‍රශ්න හරි අදහස් හරි තියෙනවා නම් විනාඩියක් දෙකක් ඉදිරිපත් කරන්න ඇතුළත. තෙරුවන් සරණයි. තමයි සමදෙනාටම තෙරුවන් සරණයි. අපි අද දින්නේ මේ වේදනානුපස්සනාව වේදනාව ගැන අප්‍රමාණ කරුණු ඉගෙන ගත්තා. බොහෝ දේවල් පැහැදිලි කරගත්ත ඉතින් පැහැදිලි කරගන්න අවස්ථාවක් ලැබුණා හොග්ගලගේ මහත්තුමනි. ඇත්තටම මගේ ප්‍රශ්නෙට මට ඒ වෙලාවේ නැති වුණාට මට පසුව ඒක තේරුණා මොකද්ද උත්තරේ කියලා. ඉතින් අප හැම කෙරෙහි කරුණාවෙන් ඔබතුමා ඉදිරිපත් වෙලා අපිට මේ ආකාරයට ධර්මයේ පැහැදිලි කරලා දීම ගැන සාමනන්ත සිසිලස මිතුරු මිතුරියන් වෙනුවෙන් අප්‍රමාණ කෘතවේදීව ඔබතුමාට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ සියලු අපේ රැස් කරගත් සියලු පින් බලයෙන්ුත් ඔබතුමා මේ තාක් කර සියලුම කුසල් බලයෙන්ුත් ඔබතුමාට ඉතා සුවපහසු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. බොහෝ දිනකට තවත් මේ වගේ උදව් කරන්න ධර්මානුශාසනා කරලා බොහෝ දිනක් නිවන් මාර්ගට යොමු කරන්න ඔබතුමාට ධෛර්ය ශක්තිය වීර්ය ලැබේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ප්‍රාර්ථනා කරන අයුරින් සුවපහසුවෙන්ම නිර්වාණ අවබෝධය ලබා ගන්න ඔබතුමාට හේතු වේවා, වාසනාව වේවා. ඔබතුමාගේ දෙමව්පියන්ටත්, ආචාර්යයන් වහන්සේලාටත්, නැදැහිත මිතුරු මිත්‍රියන්ටත්, සෑම සියලුම දෙනාට මේ පින් බලෙන් ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. ඒ වගේම අපිට මේ වගේ මේ විමුක්ත ආයතනයක් ලබා දුන්නු දළුවත්ත මහත්මානන්ටත් ඉතා සුවපහසු ජීවිතයක් ගත කරන්න ලැබේවා. බොහෝ කාලයක් මේ වගේ ලෝකයේ පුරා කල්යාණ මිතුරු මිත්‍රයන්ට උදව් උපකාර කරන්න අවශ්‍ය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂත් ලැබේවා. ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම ඉතා සුවපහසුෙන් නිර්වාණ අවබෝධයට පත් වේවා. ඔබතුමාගේ දෙමව්පියන්ටත්, ගුරුවරුන්ටත්, නෑදෑහිත මිතුරන්ටත්, ජීවත්ව ඉන්න සැමටත්, පවුලේ පරලෝසපත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් බලෙන් සියලු යහපත සැලසේවා. ඉතා සුවපහසුෙන් නිර්වාණ මාර්ගයට පත් වෙන්න හේතු වේවා, වාසනාව වේවා. දැනට අද සාකච්ඡාව සම්බන්ධ වෙලා අප සමග දැනුම බෙදාගත් සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ටත්, ලෝකේ පුරා තවත් අසා සිටි සෑම සියලුම දෙනාටත්, මතුමත්තේ මේ ධර්ම දේශනාවල් අහන සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබිලා සුවපහසුෙන්ම ධර්මය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් මිදෙන්න හේතු වේවා, වාසනාව වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.